ආරුණික පින්නතුනි, මේ අවස්ථාවට නියමිත ඒ ධර්මානුශාසනය පැවැත්වීමටයි දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ. මෙම ධර්මදේශනාව පවත්වන ගෞරවනීය දේශකයාණන් වහන්සේ, හාමුදුරන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ ඉඳිමිනුයි සූම් තාක්ෂණය ඔස්සේ අද මේ ධර්මදේශනාව මෙහෙවන් ලබන්නේ, දේශනාව පවත්වනු ලබන්නේ. ගෞරවනීය අද ධර්මදේශනාව පවත්වන ස්වාමීන් වහන්සේ පිළිබඳව විශේෂයෙන්ම මේ වෙලාවේ සිටි හැඳින්වීමක් සිදු කළ යුතුයි. අති ගෞරවනීය ඉනුකේ ගම අතදස්සී ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ දේශනා පිළිබඳව අපි කීපයක්ම අහන්නට ලැබුණා. එවාගේම මේ ඉන්න පින්නතුල්ලා, එවාගේම බොහෝ විශාල පිරිසක් ධර්මස්වරණලාභී, ධර්මයට කැමති වටා විශාල පිරිසක් උන්වහන්සේගේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට විශාල කැමැත්තක් පවතින. එනිසා තමයි ඊය මාසේ අපේ ලොස් ඇන්ජලීස් මෙඩිටේෂන් මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් ස්ථානයේහි ආරක්ෂානයේහි ඒ දේශනාව පවත්වලා ඒකට බොහෝ පිරිසක් සම්බන්ධයි. ඒ අයගේ ඉල්ලීම මත අපි උන්වහන්සේ නැහැදුවා, උන්වහන්සේ ඇසුරු කරන අපේ දායක දායකා පින්නතුන් රාශියක් ඉන්නවා. ඉතින් ඒ අයගේ විශේෂයෙන්ම ආරාධනා, අපේ ආනන්ද මානින්කන්ද මහත්මාගේ විශේෂ ආරාධනාව මත උන්වහන්සේ බොහොම කරුණා මෛත්‍රී පෙරදැරිව අපි උන්වහන්සේ රූප සම්පත්තිය වශයෙන්, කාය සාක්ෂි වශයෙන් නුදුටුවා. අද මේ ස්ථානයේ පැවැත්වෙන මේ පින්නතුන්ගේ ධර්ම අවබෝධය වෙනුවෙන් මේ ආරාධනාව පිළිගනිමින් අප කෙරෙහි මේ සියලු පින්නතුන් කෙරෙහි මහත් කරුණා මෛත්‍රී පෙරදැරි පූර්වකව උන්වහන්සේ ඒ ආරාධනාව පිළිගෙන අද මේ දේශනාව පැවැත්වන්නට එමන්ත ප්‍රකාශ කිරීම පිළිබඳ අනේක වාරයක් පින් අනුමෝදන් කරමින් උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ධර්මාව බොහෝ ඉක්මනින් ලැබලා නිර්වාණ සාක්ෂාත් කරගන්නට මේ උදාර ධර්ම දේශනාවේ පින්කම හේතු වේවා කියන ප්‍රාර්ථනීය සිත කරමින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ සනත් ශ්‍රීවර්ධන මහත්මයා, ශ්‍රාණි ශ්‍රීවර්ධන නෝනා මහත්මිය මුලින්ම බාරගත්තේ අද මේ පින්කම වාර්ෂිකම. ඒ සදාතනීය දෙදෙනාගේම දෙමව්පියන්ට නොසිතූ නොවිරු අවස්ථාවක මිය පරලොව ගිය ඒ ආදරණීය පුතණුවන් සිහිපත් කරමින් ඒ පුතණුවන්ට පින් අනුමෝදන් කිරීම වෙනුවෙන් දායකත්වය ගන්නවා. ඒ අතර විශේෂයෙන්ම තවත් පිරිසක් අපේ මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. ඒ ආනන්ද මහින්කන්ද මහත්මා, අශෝක මහින්කන්ද නෝනා මහත්මිය, නිලාණි ලේවුල නෝනා මහත්මිය, ඒ වගේම ප්‍රොෆෙසර් සරච් ගුණතිලක ඇතුමා, හේමන්ති ගුණතිලක නෝනා මහත්මිය කියන පින්නතුන්ගේ දායකත්වය මේ වටිනා ධර්ම දේශනාවට සිදු වෙනවා. ඒ වගේ ලබා දෙවි කියන කෙරෙමින් ඒ හැමට ආශිර්වාද කරමින් ඒ හැමට ධර්ම බව බොහෝ ලැබීම පිණිස, නිවන් අවබෝධය ලැබීම පිණිස මේ ධර්ම දේශනාවේ පින්කම හේතු වේවා. අති ගෞරවනීය අපේ ඉලුකේ ගමක දස්සී ආන්තරන් වහන්සේ සුසු පරිදි මේ වෙලාවේ සිට දවල් 10 දක්වා පැලේ කාමාරක කල් පරිච්ඡේදය ඒ වටිනා ධර්ම දේශනාව සිද්ධ කරන්න කියලා ආශිර්වාද පූර්වකව වහන්සේට කරුණා මෛත්‍රී ගෞරව පෙරදරිව ආරාධනා කරනවා. ඉරුවන් සරණ වේවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප්පකම් බ්‍රහ්මනා ජීවිතං මනුස්සානං ලහුකං බහු දුක්ඛං බහු පායාසං මන්තාය බුද්ධබ්බං ඛත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං තීති. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ ධර්මශ්‍රවණලාභී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික සිංහවත්නි, කැලිෆෝනියාවේ සම්බුද්ධාලෝක බෞද්ධ විහාරස්ථානයේදී පොසොන් පුර පොසොළොස්සක් පොහෝ දිනය නිමිති කරගෙන පවත්වන්න සූදානම් වන ඒ ධර්මදේශනා මාලාවේ අද උදෑසන කාලයේදී පවත්වන්න නියමිත ධර්මදේශනාවටයි ඔබ මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන් මට මතක් කර සිටියා, අද දේශනාව බණ භාවනා කරන අයට උපකාර පිණිස විදර්ශනාව මුල් කොටගත් උපදේශ මාලාවකින් යුක්තව අනුශාසනාවක් කරන ලෙස කීප දෙනෙක් මට මතක් කරා. ඉතින් මම ඊට පෙර ධර්ම දේශනාවක් කරා ගිය පෝය දවසේදී. ඒ සමත විදර්ශනාව කියන දෙකම මුල් කරගෙන. ඉතින් එතනදී සමාධියක් කියන්නේ මොකද්ද? සමාධියක් වඩන්නේ කොහොමද? සමාධියකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව අපි කතා කරමු. ඉතින් ඒ අතර විදර්ශනාව පිළිබඳවත් සම්මාදිට්ඨිය කියන එක පිළිබඳවත් අපි නොඑක් දහම් කරුණු මතු කරමින් සාකච්ඡා කරන්න යෙදුණු. ඉතින් ඒකටම සම්බන්ධ කරලා අද දවසේදී අපි මේ දේශනාව පවත්වන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා හැම දිනාම මේ පිළිබඳව චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සිහිය ප්‍රඥාව උපදවාගෙන ධර්ම ශ්‍රවණී කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම මේ දේශනාවට මාතෘකා කරගත් ගාථාව අංගුත්තර නිකායේ අරක කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය අනුසාරයෙන් තමයි මම මේ දේශනාව පටන් ගන්න අදහස් කරේ. ඉතින් මම භාවනාව පිළිබඳව විදර්ශනාව පිළිබඳව දහම් කරුණු මතක් කරන්න පෙර අපිට සංවේගය ඇතිවීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක ගාථා පාඨයක් තමයි ඔබට මම මාතෘකා කරන්නේ. ඉතින් ඒක යම් ප්‍රමාණයකට කෙටියෙන් මතක් කරලා අපි දේශනාවට ප්‍රමාණිකූලව ප්‍රවේශ වෙමු. සමහර විට ඔබට ස්ක්‍රීන් එක පේනවද දන්නේ නැහැ. මම දැනට ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඒ ත්‍රිපිටකයේ තියෙන අංගුත්තර නිකායේ මම මාතෘකා කරපු දේශනාව මේක අංගුත්තර නිකායේ තියෙන දේශනාවක්. බොහෝ විට මේක අහලා ඇති අරක සූත්‍රය කියලා. බොහෝ විට මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපි ලබලා තියෙන මනුස්ස ජීවිතේ කොයිතරම් නිස්සාර එකක්ද, කොයිතරම් අල්ප එකක්ද. ඉතින් මේ අල්ප වූ මනුස්ස ජීවිතයක බුද්ධෝත්පාද කාලයක් ලැබුණු අපි සසර දුකෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්න වැර වඩන්න ඕනේ කියන සංවේගාත්මක උපදේශයක් තමයි මේ සූත්‍රයෙන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒකත් අපි යම් ප්‍රමාණයකට ශ්‍රවණය කරලා සංවේගය ඇති කරගෙන නීවරණ දුරු කරගෙන අපි ක්‍රමානුකූලව දේශනාවට ඇහුම්කම් දෙමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මීට පෙර භූත පුබ්බම් භික්කවේ අරකෝ නාම සත්තා අහෝසී කියලා. මහණෙනි, මීට පෙර කාලෙක අරක කියලා සාස්ත්‍රවරයෙක් හිටියා. භාවනා කරන යෝගාවචර සාස්ත්‍රවරයෙක් හිටියා. මේ සාස්ත්‍රවරයාට අතවැසියම් බොහෝ ප්‍රමාණයක් හිටියා. මේ අරක සාස්ත්‍රවරයා මේ අතවැසියන්ට නිරන්තරයෙන් අවවාද දුන්නු ගාථා පාඨයක් තමයි මං මාතුකා කරේ. අප්‍රම් බ්‍රහ්මන ජීවිතං manussානම් පරිත්තං ලහුකං බහු දුක්ඛං බහු පායසං මන්තාය බුද්ධං පත්‍ය. බ්‍රහ්මනේ, මේ ජීවිතේ බොහෝම ස්වල්පයි, අල්පයි, පරිත්තයි, ඊටාම ලඝුයි, කෙටි. ඒ බහු දුක්ඛං, බොහෝ දුක් ඇත්තේ, බොහෝ වෙහෙස ඇත්තේ, ඉතින් මේක අපි නුවණින්ම අවබෝධ කරගත යුතුයි. ඒ නිසා නිතර නිතර කුසල ධර්මයන් කරන්න, චරිතබ්බම් භක්මචරිය, හිත දමණය කර ගැනීම, හිත හදා ගැනීම වැඩපිළිවෙලේ නිරන්තරයෙන් යෙදෙන්න. කුමක් නිසාද? නත්ති ජාතස්ස අමරණන්ති කියලා මේ බ්‍රහ්මණතුමා නිරන්තරයෙන් තමන්ගේ අතවැසි පිරිට අවවාදන ශාසනා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අරක ශාස්ත්‍රවරයා ඉන්න කාලයේදී මිනිස්සුන්ගේ ආයුෂ 60,000ක්. ඒ 60,000ක් තියෙන කාලේ තමයි මේ විදිහට මේ මිනිස්සුන්ගේ ජීවිතේ බොහෝම අල්පයි ස්වල්පයි බහු දුක් බහු උපායාස ඇත්තේ කියලා දේශනා කරා කියලා සඳහන් වෙනවා. ඉතින් බුදුර ඒ බ්‍රහ්මණතුමා කියනවලු මේ ජීවිතයේ පිළිබඳව බ්‍රහ්මණේනි තනාග පිනිබිද යම්සේද හිරු උදාවත්ම වහානු පෙනියේද චිරස්චායි නොවේද බ්‍රහ්මණිය පෙරෙද්දෙන්ම තනාග පිනිබිදක් උපමා කොට ඇති මිනිසුන්ගේ ජීවිතයේ ඉතාම පරිත්තයි ලඝුයි කෙටි බොහෝ දුක් ඇතියේ බොහෝ දැඩි ආයාස ඇතියේ ප්‍රඥාවෙන්ම දත යුතුයි කුසල ධර්මයෝ කළ යුතුයි කිය. බ්‍රාහ්මණෙනි දල පොද ඇති වැසි වස්නා කල්හි දිය බුබුලු වහා නොපෙනීයේද හරියට අර වැස්ස වහිනකොට දිය මතට වැහි පොද වැටෙනකොට දිය බුබුලු මතුවී මතුවී වහා බිඳි බිඳි යන්නාසේ මේ මිනිස්සුන්ගේ ජීවිතය ඉතාමත් ස්වල්පයි අල්පයි බොහෝ දුක් ඇත්තේය කියලා මේ බ්‍රහ්මණය තුමා දේශනා කරා. ඒ වගේම දියෙහි දඬින් ඇඳි ඉරක් යම්සේද වහානුපෙනියේද හරියට ජලය මත කෝටුවකින් හරි දණ්ඩකින් ඉරක් ඇඳොත් ඒක වහානුපෙනී යන්නේ යම්සේද මේ මිනිස්සුන්ගේ ජීවිතෙත් එබඳු වැත්තේය කියලා දේශනා කරා. ඒ වගේම පර්වතයකින් හටගන්නා ඉතාමත් ජල ප්‍රවාහයක් මොහතක තුන නොනැවති පහළට ඇදී යන්නේ යම්සේද ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිත නිරන්තරයෙන් නොනැවතීම ජරා මරණ කරා ගලාගෙන යනවා කියලා මේ ශාස්ත්‍රවරයා දේශනා කරනවා. බ්‍රහ්මණින් බලවත් පුරුෂයෙක් දිවාග කෙළපිටක් රැස්කොට නිදුකින්ම වමාරානම් බ්‍රාහ්මණේ එලෙසින්ම කෙළපිටක් බඳු මිනිසුන්ගේ ජීවිතය ස්වල්පයි පරිත්තයි සාරයක් නෑ කියලා මේ බ්‍රහ්මණතුමා දේශනා කරනවා. යම්සේ දවසක් තැවුණු යකබලක යකඩ කබලක මස්පිඩුවක් බහලන්නේ වහා විනාශයට යන්නේ යම්සේද ඒ වගේ මේ මිනිස්සුන්ගේ ජීවිත ඉතාම ස්වල්පයි අල්පයි කියලා මේ බ්‍රහ්මණතුමා දේශනා කරා. මේ විදිහට මේ මිනිස් ජීවිතයේ අල්ප ස්වල්ප භාවය මේ අරක ශාස්ත්‍රවරයා දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එසමෙහි මිනිස්සුන්ට අවුරුදු 60,000ක් ආයු විය. ඔය විදිහට දේශනා කරනකොට හරියට තනපත්‍රයක තන මේ දිය බින්දක්සේ ජලය ඇති ජලය මත ඇඳි ඉරක්සේ මේ මනුස්ස ජීවිතේ බොහෝම අල්පයි ස්වල්පයි කියලා අරක ශාස්ත්‍රවරයා දේශනා කරන ඒ කාලයේදී මිනිස්සුන්ගේ ජීවිත අවුරුදු 60,000ක්. ඉතින් 500ක් අවුරුදු වියපත් කුමරියන් පතිකුලයට යනවා. මහණෙනි මේ සමයේ මිනිස්සුන්ගේ ආබාධය 6ක් පමණක් ඇත්තේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ලෙඩ තිබුණේ 6යි. සීත, ඌෂ්ණ, සාපිපාසාව, බඩගින්නි පිපාසාව, මල මුත්‍රා පහ කිරීම කියන මේ ලෙඩ ටික විතරයිලු තිබුණේ. මහණෙනි මේ බඳුම අරක ශාස්ත්‍රෝ මෙසේ දීර්ඝායස වූ, මෙසේ චිරස්චිත වූ, මෙසේ අල්පාබාධ වූ මිනිස්යන් අතුරෙහි සව්වන්ට මෙසේ ධර්ම දේශනා කරා. මේ තරම් දීර්ඝායුෂක තියෙන කාලේ ලෙඩ 6ක් අද කාලේ මේවා ලෙඩ හැටියට සලකන්නේ නැහැ. මෙබඳු අල්පාබාධ තියෙන කාලේ එකල්ලි මේ බ්‍රහ්මණතුමා මිනිස්සයන්ට මේ විදියට අවවාද අනුශාසනා දෙමින් සංවේගයට ඇති කරා කුසල ධර්මයේ පිහිටෙව්වලු. භාවන භාවනාවේ යෙදෙව්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මහණෙනි බ්‍රහ්මණෙනි මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතා ස්වල්පයි ඉතා ලඝුයි බොහෝ දුක් ඇතියේ කියලා මේ විදිහට දේශනා කරලා. ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කතාව ඇත්තටම කිය යුත්තේ ඒ කාලේ නෙවෙයි මෙකල්ලි. කුමක් නිසාද මාන්නේ මෙකල්ලි මනාකොට කියන මිනිස්සුන්ගේ ජීවිත ස්වල්පයි අල්පයි. ඇත්තටම මනාකොට කියනවා නම් මේ කාලේ කිය යුත්තේ වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට දේශනා කරලා අද කාලේ මහණෙනි මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා. මනුස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් අවුරුද්දකට තියෙනවා ඍතු තුනක්. හේමන්ත, ගිම්මාන, වස්සාන කියලා. එතකොට මනුස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඍතු 300යි ජීවත් වෙන්නේ මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මනුස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් මාස නම් කීයක්ද ජීවත් වෙන්නේ? අවුරුද්දකට මාස 12යි නම් මාස 1200යි ජීවත් වෙන්නේ. අර්ධ මාසනම් 2400යි ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මිනිස්සේ දින වශයෙන් ගත්තොත් අවුරුද්දකට අපි ආසන්න වශයෙන් ගත්තොත් දින 360ක් තියෙනවා. එතකොට අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් මනුස්සෙක් උපරම ජීවත් වෙන්නේ දින 36000යි කියලා මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් මනුස්සෙක් දවසකට බත් වේල් දෙකක් ආහාරයට ගත්තොත් මනුස්සයෝ බත් කන්නේ නැති අවස්ථා තියෙනවා. ඉපදිච්ච ගමන් කුඩා කාලේ ආහාර ගන්නෙ නැහැ. ලෙඩක් දුකක් හැදුනාම ආහාරයට ගන්නෙ නැහැ. ශෝකයක් හිතේ අමාරුවක් ඇති වුනාම ආහාර ගන්නෙ නැහැ. මේ ඔක්කොම ඇරලා අවුරුදු 100 පුරාවට ඉපදිච්ච දවසේ ඉඳන් ආහාර ගත්තා කියලා සැලකුවත් මිනිස්සෙක් අවුරුදු සාමාන්‍ය දවසකට බත් වේල් දෙකක් ගත්තොත් බත් වේල් 72000ක ජීවිතයක් මහණෙනි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන මහණෙනි අද කාලේ මිනිස්සුන්ගේ ජීවත් වෙන අවුරුදු ගාන කියන්නත් පුළුවන්. මාස ගාන කියන්නත් පුළුවන්. ඍතු ගාන කියන්නත් පුළුවන්. ජීවත් වෙන දින ගාන කියන්නත් පුළුවන්. ජීවත් වෙනකොට කන බත් වේල් ගාන කියන්නත් පුළුවන් ආකාරයේ ඉතාම ස්වල්ප වූ අල්ප වූ ජීවිතයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කාලේදී මිනිස්සුන්ගේ ලෙඩ දුක් බහුලයි. බොහෝ ලෙඩ දුක් ඇත්තේ. බෙහෝ ආබාධ ඇත්තේ. ඉතින් ජරා මරණ ප්‍රකටව දුක ප්‍රකටව පැනෙන කාලය. ඒත් ඉතින් මෙබඳු ආකාරයේ ප්‍රකටව මේ වගේ දුක ප්‍රකට වෙන තියෙන කාලෙත් යම් කිසි කෙනෙක් මේ ධර්මයෙන් ප්‍රයෝජනෙ අරගෙන සසර දුකෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්නේ නැත්නම් ඔහුට ඉතාමත් අලාභයක් අවාසනාවක් හැටියට මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ස්වල්ප අල්ප වූ කාලයේදී ඉතාමත් පරිත්ත වූ ජීවිතයක් තියෙන කාලයේදී අපිට ඉතාමත් වටිනා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයේ වටිනාකම තමයි පින්වතුනි අපිට මේ සසර දුකෙන් එතර වෙන්න පුළුවන්කම. සසර දුක නිමා කරගන්න පුළුවන් බව. ඉතින් ඒ නිසා පින්වතුනි මම අද දවසේදී මේ සංවේගාත්මක අවවාදය සමගම ඔබට මේ ලැබුණු මනුස්ස ජීවිතයේ තුල අපේ හිත හදාගෙන කෙලෙස් දුරු කරගෙන මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණොත් මේ ජීවිතේ නිවන් දකින්න නොහැකි වුණොත් අපේ ඉන්ද්‍රිය ධර්මයන් දිනු කරගෙන දුගතියට නොඇටි සුගති පරායන වෙන්න පාරමී පුරා ගන්න උපකාර වෙන උපදේශ ටිකක් තමයි අද දවසේදී ඔබට දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපි ඇයි භවනා කළ යුත්තේ? ඇයි අපි විදර්ශනාව කළ යුත්තේ? විදර්ශනා භවනාව කොහොමද කරන්න ඕනේ? විදර්ශනා භවනා කිරීමෙන් අපිට ලැබෙන ලාභය මොකද්ද? කියන මේ කරුණ කාරණා පිළිබඳව අපි ඉස්සරවම වටහා ගන්න ඕනේ. ඉතින් ආන් එහෙම වටහාගත්තු කෙනාට තමයි භාවනාවේ වටිනාකම, භාවනාවේ වැදගත්කම තේරෙන්නේ. ඉතින් අපි හැමෝම මොනවා මොනවා හරි බොහෝ විට බෞද්ධයෝ වශයෙන් අපි හැමෝම කුමන හෝ භාවනා ක්‍රමයක් කරනවා. ඒ භාවනා කරන අතරතුර ඇතැම් අය ක්‍රමානුකූලව භාවනාව කරගෙන යනවා. ඇතැම් අය ඒ භාවනාව සඳහා නිසි උපදේශයක් නැතිකම නිසා මොනවා හරි භාවනාවක්, මෛත්‍රී භාවනාවක්, බුදුගුණ භාවනාවක් වගේ දෙයක් කරනවා. ඒ වගේම ඇතැම් අය විදර්ශනා භාවනාවන් කරගෙන ගිහිල්ලා මගකට ගිහිල්ලා එතනින් එහාට කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැතුව බොහෝ අය ඒ තැන්වල නතර වෙලා ඉන්නවා. ඒ වගේම ඇතැම් අය භාවනාව කරගෙන ගිහිල්ලා ඒ තමන්ගේ හිතේ තියෙන විතර්ක, සිතුවිලි, අරමුණු ඒ භාවනා බලය නිසා වැටෙහෙන්නේ නැති තත්ත්වයට පත් වුණාම, ප්‍රකට නොවන තත්ත්වයට පත් වුණාම ඇතැම් මයේ භාවනාවේ දියුණුවක් හැටියට සලකා ගන්න. ඒක තමයි මේ නාම රූප නිරෝධය කියලා කියන්නේ. අරමුණු නොදැනීම තමයි මේකේ කෙලවර කියලා කියන්නේ කියලා බොහෝ අය ඇතැම් අය ඒ වගේ තැන්වල නතර වෙලා ඉන්නවා. නාම රූප නිරෝධය කියලා ඇතැම් අය වටහාගෙන ඉන්නවා මොනවත් නොදැනෙන තත්වයකට ආවහම ඒක තමයි මේ නිරෝධය කියලා කියන්නේ කියලා ඇතැම් අය තේරුම් අරගෙන මේ විදිහට මේ නිවන් දකින වැඩපිළිවෙල තුළ නොඑක් අය මේ භාවනා මාර්ගය තුළ එක එක ආකාරයේ අදහස් ඇති කරගෙන ඉන්නවා. නිවන පිළිබඳව නොඑක් අදහස් ඇති කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ඇත්තටම නිවන් දකිනවා කියලා කියන්නේ ඒ වගේ අපි මේ භාවනාවේ දියුණුව කියලා කියන්නේ මොකද්ද කියන එක අපි හොඳට වටහා ගත්තොත් මම ඉන්නේ කොතනද, මං ඇත්තටම මේ නිවන කරා සමීප වෙනවද කියන කාරණා තමන්ටම වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒ නිසා තමයි අපි භාවනා ක්‍රමයක් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි කුමන භාවනා ක්‍රමයක් හැදෑරුවත් ඒ තුළ අපි තුළ දියුණු හේතු ධර්ම ටිකක් තියෙනවා. අන්න ඒ ධර්ම දියුණු වෙන ආකාරයටයි අපි කුමන භාවනාවක් කරත් කළ යුත්තේ. සමත භාවනාවක් වේවා, විදර්ශනා භාවනාවක් වේවා. ඒ දියුණු විය යුතු ධර්ම තමයි අපි අහලා ඇති සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංගේ, ආර්ය අෂ්ටාංග මාර්ග ආදී සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. මේ බෝධිපාක්ෂික ධර්මයෝ දියුණු වෙන විදිහට අප සමත කමඨහන හෝ විදර්ශනා කර්මස්ථානිය හෝ සිද්ධ කළොත් තමයි පින්වතුනි අපේ ප්‍රඥාව නුවණ වැඩිලා කෙලෙස් දුරු වෙලා අපේ මේ සසරෙන් එතර වීම, පාරමී සම්පූර්ණ වීම, දුකෙන් මිදීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන්නේ නැත්නම් අපි කොයිතරම් භාවනා කරත් ඒකේ යම් සැනසෙල්ලක් තියෙයි, හිතේ තැම්පත් වීමක් තියෙයි. නමුත් ඒක නිවන කරා පමුණුවන්න පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රිය ධර්මයන් හැටියට අපි සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් අපි එකක් ගත්තොත් මේ ඉන්ද්‍රිය ධර්මයෝ කියන එක. ඉන්ද්‍රිය ධර්මයෝ කියුවම අපි මේ ඇහ, කන, නාසය, දිව, ශරීරය කියන මේවටත් ඉන්ද්‍රිය කියලා කියනවා. නමුත් ඒ ඉන්ද්‍රිය ගැන නෙවෙයි අද මේ කතා කරන්නේ. අද මේ කතා කරන්න මම මේ වෙනත් ඉන්ද්‍රිය ධර්ම ටිකක් මොනවද ඒවා? සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් තුළින් තමයි කෙනෙක් නිවනට පමුණුවන්නේ. එනිසා අපි මාර්ගඵල ලබන්න, සෝවාන් වෙන්න, සකදාගාමි আদি මාර්ගඵල ලබන්න කියලා අපි මාර්ගය උපදවා ගන්න කියලා කල යුත්තේ ඉන්ද්‍රිය ධර්මයන් ටික මතු කර ගැනීම, දියුණු කර ගැනීම. ඉන්ද්‍රිය ධර්මයෝ කියන්නේ දියුණු කළ හැකි එකක්, වැඩිය හැකි එකක් ඉන්ද්‍රිය ධර්මයෝ කියන්නේ. නිසා ඉන්ද්‍රිය ධර්මයෝ යම් කිසි කෙනෙකු දියුණු වෙලා සමමට්ටමටපත් වෙලා ඒක පරිපූර්ණත්වයටපත් වෙච්ච දවසට තමයි කෙනෙකුට සෝවාන් මාර්ගයක්, සකදාගාමි මාර්ගයක්, අනාගාමි මාර්ගයක් ආදී මේ මාර්ගඵල උපදින්නේ. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කෙනා එයාගේ හිත රැකගන්නවා. ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නැති කෙනා තමයි ලෝකයේ ඔහේ කෙලෙස් ඇති වෙන විදිහට කටයුතු කරමින් මරණින් මත්තේ සතර අපාගත වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනාවක් බුදුරජාණන් වහන්සේ මේ කර්මස්ථාන කියන ඒවා දීලා තියෙන්නෙම මේ ඉන්ද්‍රිය ධර්මයෝ දියුණු කරගන්න. සම කර්මස්ථාන කියන්නේ මොකද්ද කියන එක මම ඔය ට ඉස්සෙල්ලා පොයේදී ඔබට දේශනා කරා. අපේ හිත අදාගන්න, කෙලෙස් දුරු කරගන්න, අපේ මෝඩකම අයින් කරගන්න බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උපකාරක මාධ්‍යයට ධර්මයට තමයි අපි කර්මස්ථාන කියලා කියන්නේ. එතකොට ඒවා ධාතු කර්මස්ථාන, පටික්කුල මනසිකාරය, ආනාපාන සතිය, ඒ වගේම නවසීවතිකේ සතිපට්ඨානේ, ඒ වගේම නොඑක් සමත කර්මස්ථාන, මෛත්‍රී බුදු ගුණ ආදී මේ හැම එකකින්ම ඉන්ද්‍රිය ධර්මයෝ තමයි දියුණු වෙන්නේ. ඇත්තට මේ භාවනාව හරියට කරනවා නම් ඒ භාවනාව කරන්න වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් උපයෝගී කරගෙනමයි. ඉතින් ඒ නිසා තමයි මේ භාවනාවෙන් ඉන්ද්‍රිය ධර්මයෝ දියුණු වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන විදිහට කොහොමද භාවනාවක් කරන්නේ? එතකොට මේ විදර්ශනා භාවනාවෙන් කෙලෙස් දුරු වෙන්නේ කොහොමද? ඒ වගේම මේ කෙලෙස් කියන ඒවා අපි තුල තැම්පත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි තේරුම් ගන්න අද දවසේදී උත්සාහවත් වෙනවා. පින්වතුනි, අපි මේ භාවනාවක් සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් නොකරන හැම මොහොතක් පාසාම, ඒ කියන්නේ සිහියෙන් ඉන්නේ නැති හැම මොහොතක් පාසාම අපි මේ ආයතන හයෙන් අරමුණු ගන්න වාරයක් වාරයක් පාසාම අපි තුල කෙලෙස් තැම්පත් වෙනවා. ආයතන හය හරහා අරමුණු ගන්නකොට ඒ අරමුණු තුල අවිද්‍යාව ආසේවණය වෙනවා. ප්‍රිය අරමුණේ ලෝභය, අප්‍රිය අරමුණේ ద్వේෂය ආසේවණය වෙනවා. මේ විදිහට ආයතන හය තුලින්ම අපි තුල ප්‍රඥාව නුවණ නැත්තම්, භාවනා මානසිකාරයක් නැත්තම් අපි තුල කෙලෙස් තැම්පත් වෙනවා. අපි සන්තාන කෙලෙස් තැම්පත් වෙනවා කියලා කියන එකෙන් අදහස් කරේ පින්වතුනි, අපි අරමුණු ගන්නකොට ඒවා මුලාවෙන් ගැනීම නිසා, ඒවා නিত্য වශයෙන් ආත්ම වශයෙන් ගැනීම නිසා, ඒ අරමුණු විපරිත වශයෙන් ගැනීම නිසා, ඒ ගැනීම නිසා අපි තුල ඒ මොහොතේ කෙලෙස් ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒවා නিত্যයි ආත්ම වශයෙන් ගන්නලා ගැනීම නිසා ඒවා ඒ මොහොතේ අපි අතහැරලා ගියත් පසු කාලයකදී ඒහා සමාන අරමුණු සුදුසු අවස්ථාව ලැබෙනකොට ඒ දේවල් අපිට සිහි වෙලා අර නැති කෙලෙස් උපදින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දෙකම වෙන්න පුළුවන්. ඒ මොහොතේ කෙලෙස් ඇති වෙන්නත් පුළුවන්, පසුව කෙලෙස් ඇති වෙන්නත් පුළුවන්. අපි අරමුණ ගන්න ආකාරයේ පදනම් කරගෙන. ඉතින් අන්න ඒ නිසා තමයි අපි තුල අරමුණු තුල මුලා වීම තුල වෙන්නේ මොකද? රාග දේශ මොහ වැඩෙනවා, තැම්පත් වෙනවා. රාග දේශ මොහ තැම්පත් වීම තුල අරමුණු තුල තණ්හාව උපාදානයේ බැස ගන්නවා. තණ්හාව උපාදානයේ බැසගත්තොත් මොකද වෙන්නේ පින්වත්නි? මතු ජාතිය සඳහා යනවා. ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් අපට විඳින්න වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි අපි හිත රැක ගන්න ඕනේ. දැන් අපේ කය නිරන්තරයෙන් දිනපතා පිරිසුදු කරේ නැත්නම් මේ කය අපිරිසුදු වෙනවා. මේ කය දිහා අපිට වත්නාසේ තියාගෙන ඉන්න බැරි තරකට දුර්ගන්ධය හැමනවා. මේ කයෙන් පිට වෙන මේ අපවිත්‍ර දේවල් නිසා. ඊට වඩා සිය දහස් ගුණයකින් පින්වතුනි අපි හිත අපිරිසුදු වෙනවා. ඉතින් අන්න ඒ හිත පිරිසුදු කරගන්න ඕනි කියන්නේ අන්න ඒ නිසා. හිත අපි පිරිසුදු කරගත්තේ නැත්නම් අපි තුළ කෙලෙස් වැඩිලා කෙලෙස් තැම්පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හිත පිරිසුදු කරගන්න ඕනි. සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු කරගන්න ඕනි. ඉතින් ඒ නිසා පින්වතුනි අපි බලමු මේ කෙලෙස් හටගන්නේ කොහොමද? ඒ වගේම මේ කෙලෙස් දුරු කරගන්නේ කොහොමද? කොහොමද භාවනාවෙන් කෙලෙස් දුරු වෙන්නේ? භාවනාව නොවීම නිසා කෙලෙස් ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි කතා කරලා අන්තිමේට අපි මේ විදර්ශනාව සඳහා සරල එක කර්මස්ථානයක් පිළිබඳවත් ඔබට විග්‍රහ කරලා දීලා දේශනාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අපි මේ ඔබට සමහරට පේනවා ඇති මේක. මේකේ ආරම්භනානුසය කියලා එකක් පිළිබඳව කතා වෙනවා. ආරම්භනානුසය කියලා කියන්නේ මේ අනුසය කියලා කියන්නේ පින්වතුනි අපේ ජීවිතයේ අපි උප්පත්තියේ ඉඳන් අරගෙන කෙලෙස්ය. මේ අනුසය කියලා කියන්නේ. මේ අනුසය කෙලස් අපි ගාව තියෙන ඉඳන් තමයි අපි ආයතන හයෙන් අරමුණු ගන්නකොට ඒ ඒ අවස්ථාවේ නැති ලෝභ, දේශ, මෝහ, අමනාපය, දුක්, දොම්නස්, තරහ, වෛරය මේවා මතුපිටට මතුවේවි මතුවෙන්නේ අනුසය නිසා. අනුසය කියලා කියන්නේ අපි තුල අරමුණක් අරඹයා කෙලස් ඇතිවීමේ හැකියාවට තමයි අනුසය කියලා කියන්නේ. එතකොට මේ අනුසය කියලා කියන්නේ අපිට මේ ඇත්තා වූ පරමාර්ථ වශයෙන් පෙන්වන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. මේකේ පෙන්නනවා නිසි අවස්ථාවේ පහළ විය හැකි කෙලෙස්, අතීත කෙලෙසුත් නෙවෙයි. ඒකාන්තෙන් පහළ වෙන්නේ කියලා අපිට ස්ථිර වශයෙන් කියන්න බැරි නිසා ඒවා අනාගත කෙලෙස් කියන්නත් බැහැ. ඒ වගේම පහළ වෙමින් නොපවතින බැවින් පත්‍යුප්පන්න කෙලෙසුත් නෙවෙයි කියන. තුන් කාලයෙන් මුක්ත වූ අනුසය කෙලෙස් යයි කියනු ලැබේ. අනුසය කෙලෙස්ද సంతානීය තැම්පත්ව පවතී. එතකොට අරමුණක් පාසා තැම්පත් අරමුණක් මත පවතී නිත්‍යව ලෙස දෙආකාරයෙන්ම පවතී කියලා කියනවා. එතකොට මෙතන කියනවා මාර්ග ඥානින් දුරු නොකළ බැවින් පුතග්ජන සේක පුද්ගලයාගේ సంతානයේ ඕනෑම වෙලාවක සුදුසු අවස්ථාවේ පහළ විය හැකි කෙලෙස් රාසියට సంతානයේ තැම්පත්ව ඇති අනුසය නම් වේ කියලා කියනවා. එතකොට මේ අනුසය කෙලස් කියලා කියන්නේ පින්වතු මේ අපි තුල සුදුසු අවස්ථාවේ පහළ වෙන්න පුළුවන් කෙලස් ටික. අපි විදර්ශනා භාවනාවක් නොකරන හැම අවස්ථාවකම මේ කෙලස් තැම්පත් වෙනවා. ඒ කෙලස් තැම්පත් වීම අරමුණු මත තමයි තැම්පත් වෙන්නේ. එතකොට අරමුණු මත තැම්පත් වෙනවා කියලා මම අදහස් කරේ අපි ජීවත් වෙනකොට ආයතන හයෙන් අරමුණු ගන්නවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් අරමුණු ගන්නවා. එතකොට අපි කියමුකෝ ඇහෙන් රූපයක් දකින අවස්ථාවේදී මේ දකින අවස්ථාවේදී ඇත්තටම ඒ අපිට පෙනීමක් වෙනකොට යම් රූපයක් පිළිබඳව ඒ රූපය ඒ ඇහත් රූපයත් චක්කු විඥානයත් නිසා ඊට සුදුසු මානසිකාරයත් නිසා වර්තමානයේ මේ මොහොතේමයි පෙනෙන්නේ. එතකොට ඇහත් රූපයත් දෙක වෙන් වෙනකොට ඒ පෙනිච්ච දේ නිරුද්ධ වෙනවා. අපි දැනගත්තත් නොදැනගත්තත් ඕක තමයි ඇත්ත. සද්දයක් පිළිබඳවත්, ගන්ධයක් පිළිබඳවත්, රසයක් පිළිබඳවත් අපි කියන්නේ මේ වර්තමානයේ මේ මොහොතේ හටගන්න ධර්මයෝ තමයි ඒ. එතකොට සබ්දයක් කියලා ගත්තත් ඒ සබ්දේ කියන එක අපි තියෙන සබ්දයක් අහනා නෙවෙයි. ඇහුවම් පස්සේ සබ්දය නැවත අපි තියනවා නෙවෙයි. වරක් ඇහිච්ච දේ, වරක් දැකපු දේ නැවතයි කවදාවත් අපිට දකින්න අහන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒහා සමාන දේවල් දකිනකොට අහනකොට අපි අවිද්‍යාව පුරුදු පුහුණු කරලා තියෙනවා. දැකපු දේ, අහපු දේ කියලා අපි පුරුදු කරලා තියෙනවා. ඒ විදිහට අපිට යමක් සිහි වෙනකොට දැකපු දේ, අහපු දේ කියලා සිහි වෙලා එන්නේ කුමක් නිසාද? ඒව ඇත්තටම තියෙන නිසාද? ඒව කොහරි තැම්පත් වෙලා තියෙන නිසාද? එහෙමෙන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් කවුරු හරි අපිට බැනපු දෙයක් පිළිබඳව නැවත අපිට සිහි වෙනවා. සිහි වෙනකොට අපිට ඒක මේ තියෙන දෙයක් හැටියටම සිහි වෙලා ඒ බැනපු අවස්ථාවේ යම් දුකක් හටගත්තා නම්, කෙලෙසයක් හටගත්තා නම් ඒ විදිහටම අපිට අයත් සිහි වෙලා එනවා. නමුත් පින්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියලු ධර්මයෝ මේ ආයතන හයට හම්බෙන හැම ධර්මයෝම ඒ වර්තමාන මොහොතේම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා. අපි කියමු සබ්දේ කියලා. සබ්දය ඒ මොහොතේ වස්තු දෙකක් ගැටීම නිසා හෝ අපි කියමු කවුරු හරි බැනපු එකක් කතා කරපු හඬක් ඇහිම ඒ මොහොතේ ඒ සබ්දය ඇහෙන්නේ. ඒ සබ්දය ඇහිම වශයෙන් අපි තුල හිතක් පහළ වුණා නම්, වේදනාවක් පහළ වුණා, සංඥාවක් සංකාරයක් පහළ වුණා නම් ඒ සබ්දෙත්, ඒ සබ්දය ආපු කනත්, ඒ අරමුණු කරගින් පහළ වෙtti වේදනා සංඥා සංකාර විඥාන කියන සියලු ධර්මියෝ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කුසල් අකුසල් විපාක මේ හැම එකකටම ඔබ සාධාරණ. නමුත් පින්වතුනි දැකපු දේවල්, අහපු දේවල් කියලා අපිට නැවත නැවත සිහිය වෙන්නේ ඇයි? නැවත නැවත සිහිය වී කර්ම කෙලස් හටගන්නේ, දුක් හටගන්නේ කුමක් නිසාද? භාවනා කරනකොටත් මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්න. මෛත්‍රී භාවනාවක්, බුදුගුණ භාවනාවක් කරත්, විදර්ශනා භාවනාවක් කරන්න ගියත් දවස පුරා කරපු කියපු දේවල් උඩට මතුවේ මතුවේ ඇවිල්ලා අපිට භාවනාවක් කරගන්න බැරුව අපේ හිත චංචල කරනවා, කලබල කරනවා. ඉතින් ඇත්තටම නැත්තම් ඇයි මේවා සිහි වෙලා එන්නේ? ඉතින් මෙන්න මේ ධර්මතාවය මොකද්ද? මෙතන තියෙන හේතුඵල ධහම මොකද්ද කියලා අපි තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තන් පස්සේ අපි අන්න ඒ දැකපු අහපු දේවල් අරඹය නැවත කෙලෙස් ඇතිවීම, දුක ඇතිවීම, මෙන්න මේක තමයි අපි මේ භාවනාවෙන් දුරු කරන්නේ, විදර්ශනාවෙන් දුරු කරන්නේ. එනිසා ඉස්සරෝම අපි තේරුම් ගන්න ඕනේ අවිද්‍යාව කියන්නේ මොකක්ද, විද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ දෙක තේරුම් ගත්තන් පස්සේ තමයි කෙනෙකුට පුළුවන් වෙන්නේ මේ විදර්ශනාව උපයෝගී කරගෙන අවිද්‍යාව දුරු වෙන විදිහට විද්‍යාව අපේ මනසේ දියුණු කරන්න පුළුවන්. එතකොට තමයි විද්‍යාව දියුණු කිරීම මත තමයි පින්වතුනි අපි තුළ කෙලෙස් කර්ම දුරු වෙලා, ඡය වෙලා, හට නොගෙන තත්වයකට පත් වෙන්න පුළුවන්. මේ නිසා අපි උදාහරණයක් අරන් බලමු. අපි මේ කෙලෙස් තැම්පත් වෙන්නේ කොහොමද? ඇත්තට මෙතන පවතින්නේ මොකද්ද කියන එක පිළිබඳව මම ඊට පෙරත් නොඑක් දේශනාවල මේ කතාව කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි කුමන විදර්ශනා භාවනාවක් කරන්න පෙර ඇයි විදර්ශනා භාවනාව කරන්නේ? ඒ භාවනාව තුළින් කොහොමද අපි කෙලෙස් දුරු කරගන්නේ, සත්‍ය අවබෝධය කරා යන්නේ, ඉන්ද්‍රිය ධර්මීය දියුණු කරගන්නේ, මෝඩකම කියන්නේ මොකද්ද, විද්‍යාව ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තු කෙනාටයි ඒ විදර්ශනා භාවනාව තුළින් අහගත්තු දේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එක අරමුණක් තුළින් අපි පැහැදිලි කරගත්තොත් අපිට ඒ හැම අරමුණකටම මේක සමාන නිසා අනිත් ඒවලටත් අපිට තියාගන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා අපි එක අරමුණක් මේක අරගෙන පැහැදිලි කරගමු. මේ විදර්ශනාව පටන් ගැනීමට පෙර, අපි භාවනාවක් කරන්න පෙර අපි තුල සකස් විය යුතු සම්මාදිට්ඨිය මොකක්ද කියන එක පිළිබඳව. අපි උදාහරණයක් වශයෙන් ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හය තුලින් තමයි අපි මේ කෙලෙස් කර්ම රැස් වෙන්නේ. අපි ප්‍රකට ඕලාරික ආයතනයක් ගත්තොත් කනයි ශබ්දයි කියන එක. ශබ්දයේ ආරම්භය බොහෝ කෙලෙස් ඇති වෙනවා අපිට. ඇහැට පෙනෙන රූපයේ ආරම්භයත් ඇති වෙනවා. මේ රූපය තුළින් අපිට මේ දර්ශනය මතු කරගන්න ටිකක් අමාරුයි. මොකද ඒකේ මේ නিত্যභාවයේ කි අනිත්‍යභාවයේ කියන එක තේරුම් ගන්න වටහා ගන්න හරි අමාරුයි ඒක. ඉතින් ඒ නිසා අපි මේ ශබ්දයේ, ගන්ධයේ, රසය මේ අරමුණක් මුලින්ම අරගෙන අපි ඒක තේරුම් ගත්තන් පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අනිත් නොතේරෙන ආයතන උටත් මේ දර්ශනේ තියලා අපිට ඒ සත්‍ය ඥානය කියන එක මතු කරගන්න. ඔබ පැහැදිලිව දන්නවා අපි ශබ්දයක් කියන එක හටගන්නේ ඒ ශබ්ද කියලා කිව්වහම කනට ඇටෙන සියලු දේවල් සවිඥානික අවිඥානික හැම එකක්ම මේවට තමයි අපි බයිනවා, දොස් කියනවා, ಗುಣ කියනවා, කතා කරනවා කියලා මේ කොයි ආකාරයෙන් ගත්තත් ලෝකයේ සම්මුති වශයෙන් මේ ඔක්කොම ශබ්දයට දීපු සම්මුති පඤ්ඤප්ති විවහාරයෝ විතරයි. අපි දැන් මේ වචන කතා කරනවා කියලා කියන වචන ඇහෙනවා කියලා කියන තැනක් තියෙන්නේ ශබ්ද ටිකක්. එතකොට ඔබ දන්නවා මේ ශබ්දයක් ඇහෙනකොට ඒ කනට වැදිලා නාම ධර්මිය පහළ වෙලා වේදනා සංඥා සංකාර විඥාන පහළ වුණන් පස්සේ තමයි අපිට ශබ්දයක් ඇහෙන්නේ. එතකොට මේ ශබ්දය කියන එක තියෙන එකකුත් නෙවෙයි ඒ අවස්ථාවට පහළ වෙච්ච එක. ඒක අපි දන්නවා. ඇහැට පෙනෙන රූපයක් පිළිබඳවත් ඒවා. පින්වතුනි සම්මා දිට්ඨිය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැකපු දේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට පින්වතුනි නමුත් අපි යමක් පේනකොට ඒ දකින්නවා කියන එක වෙන්නේ කොහොමද කියන එක නොදන්නාකම නිසාත්, ඒ පෙනෙන දේ, ඇහෙන දේ, Nirodhe නොදන්නාකම නිසාත් අපි ඇති කරගන්නවා දකින්න දේ, අහන දේ තියනවා කියලා. ඒකට අපි කියන්නේ නিত্যයි කියලා අදහසක් ඇති කරනවා. දැකපු දේ තියනවා, නැවත දකින්නත් පුළුවන් කියලා මේ නিত্যයි කියන අදහසක් ඇති කරනවා. ඒ වගේම සත්පුද්ගල නොවන මේ ස්කන්ධ තුළින් මේ පෙනෙන සිද්ධිය, ඇහෙන සිද්ධිය පිළිබඳව අපි ආත්ම සංකල්ප ඇති කරගන්නවා. මම දකින්නේ, මම අහන්නේ කියලා අපි මේ විදිහේ අදහස් ඇති කරගන්නවා. ඉතින් පින්වතුනි මේ අපිට මේ අරමුණු අරඹය, රූප ශබ්ද අරඹය, සත්පුද්ගල මම මගේ කියන ඇති වෙන අදහස්, ඒ වගේම දකින අහන දේවල් ඉන්නවා තියෙනවා කියලා ඇති වෙන අදහස්, පින්වතුනි මේ ඔක්කොම අපි නොදන්නාකම නිසා අපිට වැටහෙන දේවල්, අපි අවිද්‍යාව නිසා ඇති කරගත්තු විපරිත අදහස් ටිකක් කියලා. ඒ නිසා තමයි පින්වතුනි මේ සත්පුද්ගල භාවය දුරු කරන්න පුළුවන් වෙන්නේ, රාග දේශ මොහ දුරු කරන්න පුළුවන් වෙන්නේ, අපි තුල හට ගන්නා කර්ම කෙලෙස්, ඒ වගේම දුක නැති කරන්න පුළුවන්කම තියෙන පින්වත්නි. ඒව ඇත්තටම තියෙන දේවල්. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ, කෙනෙක් කියන දෙයක් නිසා අපිට තරහ එන එක හෝ එහෙම නැත්නම් අපිට දුක එන එක හෝ ඇත්තටම වෙන සිද්ධියක් නම් ඇත්තට මේවා තියෙන දේවල් නම් අපිට ඒවා නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ දේවල් බාහිරින් නම් එන්නේ, තව කෙනා පුද්ගලයෝ නම් ඇති කරන්නේ, අපිට කවදාවත් තනියම නිවන් දකින්න පුළුවන් කමකුත් නැහැ. නමුත් ඇත්තටම මේ ලෝකේ නින්දා අපහාස කෙලස් තියෙන ලෝකෙක අවශ්‍යතාවය තියෙන කෙනෙකුට ඒ සියලු කෙලෙස් වලින් මිදලා, ඒ සියලු දුකින් මිදලා ඉන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තට මේවා කෙනකෙනා අවිද්‍යාව නිසා ඇති කරගන්න දේවල් නිසා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඡායාවට තිරිසංගත සතෙක් රැවටිලා සත්ව පුද්ගල අදහස් ඇති කරගෙන ඒ ඡායාව අරඹයා රාග දේශ මොහ ඇති කරගන්නේ ඇත්තටම ඒ සතාගේ අවිද්‍යාව නිසා. ඒක තම ඒ සතාගේ මනසේ නොදන්නාකම නිසා ඇති වෙච්ච දෙයක්. ඒ වගේ පින්වතුනි අපිට ඇති වෙන හැම ශෝක පරිදේව දුක් දොම්නස් ගත්තාම, කර්ම කෙලෙස් ගත්තාම මේ ඔක්කොම අවිද්‍යාව නිසා, නොදන්නාකම නිසා ඇති වෙන දේවල්. ඉතින් ඒ නිසා පින්වතුනි අපි අරමුණක් ගන්නකොට, ඇහෙන් රූපයක් දකිනකොට ඒ දේවල් දැඩිව ගත්තොත්, ඒ දේවල් දකින අවස්ථාවේ, අහන අවස්ථාවේ නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන් ගත්තොත් අන්න එතන කෙලෙස් හටගන්න පරිසරය සකස් වෙනවා. ඒ මොහොතේ කෙලෙස් හටගත්තේ නැත්තත් පසු කාලික කෙලෙස් හටගන්න පුළුවන් මෝඩකම අපි තුල තැන්පත් වෙනවා. ඉතින් මෙන්න මේකට තමයි මම මේ අනුසය තැන්පත් වෙනවා කියලා කිව්වේ. තැන්පත් වෙනවා, තැන්පත් වෙනවා කියලා කියන්නේ අපේ තුල මොලේ හරි, මේ හදවතේ හරි, කොහේ හරි මේවා ගබඩා වෙනවා කියන එක නෙවෙයි. අපේ හිතේ මෝඩකම කියන එක ආසේවනය ඇති වෙනවා, පුරුදු වෙනවා. ඉතින් අන්න ඒකට තමයි මේ තැම්පත් වෙනවා කියලා කියන්නේ. මේ මෝඩකම කියන එක අපි තුල ඇති වුණාම, ඒ වගේ අරමුණු එන වෙන වාරයක් පාසාම අපි තුල රාග දේශ මොහ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි දැනගත්තත් නැතත් ඇත්තටම අපි සත්ව පුද්ගල භාවයෙන් සලකන තැන, දකින තැන තියෙන්නේ අපි දැනගත්තත් නැතත් සතර මහා ධාතු වලින් හැදිච්ච රූපයක් හා ඒ ඇසුරු කරන පවතින වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටික. මේ නාමයවත් මේ රූපයවත් සත්‍යකෝ පුද්ගලේකෝ ආත්ම බවක් නැහැ. ඒ ඔක්කොම ධර්ම ටිකක්. ඒ ධර්ම වල ස්වභාවය තමයි හේතු නිසා හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි දැනගත් නැතත්, බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ඒක ධර්මතාවය, ධම්ම නියාමතාවය. දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඇහිච්ච දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපිට මනසට හිතිච්ච දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් මෙන්න මේ ඇත්ත නොදන්නාකම නිසා තමයි අපි දකින අහන හැම අරමුණක් පාසාම අපි ඒවා ඉන්නවා, තියෙනවා කියලා අපි අදහස් ටිකක් පුරවාගෙන ඉන්නවා. ඒවා මම, ඒවා මගේ කියලා අදහස් ටිකක් ඇති කරගෙන ඉන්නවා. ඒක අපි රූපේ ආරම්භය, වේදනාව ආරම්භය, හිත ආරම්භය, මේ නාම රූප ධර්මයන් ආරම්භය තමයි අපි මේ විවිධ අදහස් ඇති කරගෙන ඉන්නේ. එතකොට පින්වතුනි කාම ලෝකේ ගත්තාම මේ නාම රූප දෙකෙන් රූපේ ආරම්භය තමයි වැඩිපුර අපි මුලා වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් සතර අපාය, තිරිසං අපාය, ප්‍රේත ලෝක, නිරය, මේ හැම දුගතියක්ම ගත්තාම රූපේට ඇති මුලාව නිසා තමයි ඒ දුකටපත් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි ගත්තොත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ ආදී මේ කාම ලෝක සියල්ලම රූපයට ඇති මුලාව, රූපේ ඇති දතු නොදන්නාකම නිසා තමයි මේ ලෝකවලත් ඉපදිලා ජාති ජරා මරණ ආදී දුක් විඳි. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ මේ කර්මස්ථාන තුලින් විදර්ශනා භාවනා තුලින් අපිට කියලා දෙන්න උත්සාහවත් වෙන්නේ රූපේ ඇතිතතු මතු කරලා දීලා අපිට වටහලා දීලා රූපේ නිසා ඇතිවෙන සතර පාය ආදී දුක් ඒ වගේම මෙලව ඇතිවෙන ශෝක පරිදේව දුක් දුම්නස් මේ සියල්ල දුරු කිරීම සඳහා පින්වතුනි රූපය නිසා අපිට යම් කෙලෙසයක් කර්මයක් දුකක් උපදිනවා. අපි සම්මුති ලෝකේ ගත්තොත් කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් ආයෙක්වීම මේ වගේ දුක්ක. මේ හැම දුකක්ම හටගන්නේ පින්වතුනි රූපය අපි විපරිතව ගැනීම නිසා. රූපය වරදවා වටහා ගැනීම නිසාම ඒ කර්ම කෙලෙස් හටගන්නේ. රූපයේ සත්‍ය ඇත්ත අරමුණු වෙලා කිසි කලකත් කර්ම කෙලෙස් දුක් උපදින්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ මේ සසරෙන් මිදෙන්න අමාරු දෙයක් නැති දෙයක් පුරුදු කරලා හුරු කරලා අපිව සසරෙන් එතර කරන්න හදනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපිව සසරෙන් එතර කරන්න දුන්නේ තියෙන දේම බලන්න කියලා. ඇත්ත ඇති හැටිම බලන්න කියලා තමයි කිව්වේ. අමුතු දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි පින්වතුනි අපි ඇත්ත දකින්න දකින්න පින්වතුනි අපි තුළ කර්ම කෙලස් ගෙවෙන්නේ නිසායි. අපි බලන දේ ඇත්ත නිසායි ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි. ඒක වෙනත් දෙයක් බවට පරිවර්තනය කරන්න බැරි ඒ නිසායි. මේ ධහම තුළ තියෙනවා තත අවිතත අනඤ්‍යතත කියලා ධර්මතාවය. සත්‍ය ඒ සත්‍ය වෙනස් සත්‍යයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒක වෙනස් සත්‍යයක් බවට පත් කරන්න පුළුවන් කමකුත් නැති බවක් තියෙනවා. ඒක අදත් අනාගතයේ අතීතයේ බුදුරජාණන් වහන්සේ රූපයේ පිළිබඳව යම් සත්‍යයක් දේශනා කරා නම් ප්‍රකට කරා නම් ඒ සත්‍ය මීට කල්ප කෝටි ගානකට පෙරත් අතීතයේ ඒ සත්‍ය ඒ විදිහටමයි අදත් ඒ සත්‍යෙමයි අනාගතෙත් ඒ සත්‍ය ඒක එහෙමමයි ඒක කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ පින්තුනි. ඒ නිසා තමයි පින්තුනි අද අපි අමාරුවෙන් හරි මේ සම්මාදිට්ඨිය පුරුදු කරොත් ඒක ඒ ප්‍රඥාව උපකාර වෙන්නේ මේ ජීවිතේට පමණක් නෙවෙයි. යම් තාක් අපි කොතන කොතන හරි උපදීන නිවන් දකිනතුරු මේ අවබෝධ කරගත්ත සත්‍ය ඥානේ ඒක හැම තැනටම එකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ පින්වතුනි. අන්න ඒ නිසා තමයි පින්වතුනි අපි මේ ධර්මය පුරුදු පුහුණු කර යුත්තේ. අද අපි සම්මුති ලෝකේ පුරුදු පුහුණු කරන හැම දෙයක්ම తాවකාලික. ඒවා වෙනත් කාලයකදී වෙනස් වෙනවා. තව තැනකට ගියාම වෙනස් වෙනවා. මොකද ඒවා අපි తాවකාලිකව හදාගත්තු දේවල් නිසා. ඉතින් අන්නේ සත්‍ය ඥානය තමයි අපි මතු කරගන්න ඕනේ. රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාරය පිළිබඳව. ඉතින් අන්නේ ඒක මතු කරගන්න තමයි අපිට බුදුරජාණන් වහන්සේ මේ කර්මස්ථාන භාවනා ක්‍රම පෙන්වලා දෙන්නේ. ඉතින් අද අපි බලමු දැන් අපි කිව්වා රූපය කියන එක සත්ව පුද්ගල නොවුණු අනාත්ම වූ ස්වභාව මාත්‍රය. ඒක අපි අහලා තියෙනවා පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගෙන් තමයි මේ රූපේ හැදිලා තියෙන්නේ. අපි කවදාවත් මේ රූපේ දිහා බලලා සතර මහා ධාතු කියලා නෙවෙයි අපි දකින්නේ. රන් රිදී මිල මුදල් යාන වාහන ඉඩ ගඩම් අඹ දරුවා දුවා දරුවා මේ විදිහට තමයි අපි රූපේ ගැන පුරුදු පුහුණු කරලා තියෙන්නේ. මේ විදියට දකින තාක් කල්පින් උතුනේ අපි තුර කර්ම කෙලෙස් දුක සකස් වෙනවා. සසර යනවා. ඒ වගේම අපායාදී දුක් නිර්මාණය මේ විදිහට දකින තාකත්. ඇයි අපි රූපයේ පිළිබඳව විපරිතව තමයි දකින්නේ. ඉතින් ඒ නිසා රූපය පිළිබඳව අපිට අවබෝධ කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව කියලා කර්මස්ථානයක් පෙන්වනවා. කායානුපස්සනාවෙන් කරන්නේ මේ රූපය පිළිබඳව ඇතිතතු මතු කරලා දීලා රූපය නිසා ඇතිවන කෙලෙස් සියල්ලම යටපත් කිරීම දුරු කරලා දැමීම තමයි කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහතාය සංවේගාය සංවත්තති. මහතෝ අත්තාය සංවතේ. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති. මහතෝ සති සම්පජඤ්ඤය සංවත්තති. ඥාන දර්ශන පටිලාභාය සංවත්තති. දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. විජ්ජා විමුක්ති සච්චිකරණාය සංවත්තති. කතමෝ ඒක ධම්මෝ කායගතා සති කියලා. කය අනුව ගියපු සිහිය හෙවත් කායානුපස්සනාව කියන එක යම් කිසි කෙනෙක් භාවිත බහුලීකත කරනවා නම් මහත් වූ සංවේගයේ පිණිස පවතිනවා. මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා. සසරෙන් එතර වීම පිණිස පවතිනවා. සිහිනුවන වැඩිම පිණිස පවතිනවා. සති සම්පජන් ඥාන දර්ශනේ ඒ කියන්නේ මාර්ගඵල ලැබීම පිණිස පවතිනවා. ඒ විතරක් නෙවෙයි ditta dhamma sukha viharaya sanga මෙලොවම ditta dhamma වම එයාට සතුටින් සැනසille ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි විද්‍යාව විමුක්තිය පිණිස පවතිනවා මේ කායානුපස්සනාව වඩන කෙනාට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ කායානුපස්සනාවගේ එක කර්මස්ථානයක් අරගෙන අපි මේ විදර්ශනාව කොහොමද ඉන්ද්‍රිය ධර්මයන් මේ රූපේ මුලාව දුරු වෙන්න අපි යොදාගන්නේ කියලා අපි ටිකක් පැහැදිලි කරගමු. ඉතින් භාවනාවක අපි දන්නවා මම මේකේ මුල් කොටස් කතා කරන්න යන්නේ නැහැ. අපි භාවනාවක් පටන් ගන්න පෙර අපි පූර්වක්‍ෘත්‍ය කරලා සීලය ආවර්ජනා කරලා අපි සකසා හිත පිහිටවා ගන්නවා භාවනාවක් සඳහා. ඒ වගේම භාවනාවක් සඳහා වාඩි වෙනකොට අදිස්ථානය ඇති කර ගැනීම, ජීවිත පරිත්‍යාගය ඇති කර ගැනීම, සකසා හිත තබා ගැනීම කියන දේවල් මේවා ඉතාමත් වැදගත්. ඉතින් ඒ වගේම තමයි තමන්ට ගැළපෙන සුදුසු ආසනයක වාඩි වීම කියන එකත් ඉතාමත් වැදගත්. මෙන්න මේ පූර්වක්‍ෘත්‍යයට අයිති මේ දේවල් කරගෙන තමයි අපි භාවනාවකට වාඩි වෙන්නේ. සමත භාවනා විදර්ශනා භාවනාව කියලා අපි දන්නවා ක්‍රම දෙකක් තියෙනවා. සමාධියක් චිත්ත ඒකාග්‍රතාවක් නැතුව විදර්ශනා භාවනාවක් කරන්න අමාරුයි. ඒ කියන්නේ මේ අපිට නොදන්න දේ, අපිට නොපෙනෙන දේ අපිට අවබෝධ වෙන්න නම් යම් ප්‍රමාණයක හරි හිතේ තැම්පත් වීමක් තියෙන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපි කරන මේ කර්මස්ථානයේ, විදර්ශනා කර්මස්ථානයේ නියම ප්‍රතිඵල එන්නේ. නමුත් පින්වතුනි, මේ සසර පුරුදු පුහුණු කරපු ආකාරයේ අනුව මේක වෙනස් වෙනවා. සමහර අය මේ විදර්ශනා යානිකයන් වශයෙන්, ඒ කියන්නේ විදර්ශනාම පුරුදු කරලා තියෙන නිසා ඇතැම් අයට මේ සමාධිය කියන එක ඇති කරගන්න හරි අමාරුයි. සමාධිය වේගෙන් පහසුවෙන් ඇති කරගන්න පුළුවන් අයට විදර්ශනා භාවනාව කරන්න පෙර තමන්ට පුරුදු ආනාපාන සතිය වෙන්න පුළුවන් මෛත්‍රී බුදු ගුණ ආදී කර්මස්ථානයකින් හිත තැම්පත් කරගන්න එක හොඳයි. මේ තැම්පත් කරගෙන තමයි අපි ඒ විදර්ශනා භාවනාවට යොමු වෙන්නේ. විදර්ශනාව වශයෙන් අපිට කරන්න පුළුවන් රූපයේ මුලාව දුරු කරගන්න විදර්ශනා වශයෙන් කරන්න පුළුවන් අපි දන්නවා ප්‍රකට කර්මස්ථාන දෙකක් තියෙනවා, පිළිකුල් භාවනාව හා ධාතු කර්මස්ථානය කියලා. ඒ භාවනා දෙකෙනුත් පිළිකුල් භාවනාව කියන එක ඕනම කෙනෙකුට පහසුයි, ප්‍රකටයි. භාවනාව කරන්න කරන්න අරමුණු ප්‍රකටව පැහැදිලි වෙනවා. ඉතින් ඊට වඩා ටිකක් සියුම් අමාරුයි මේ ධාතු කර්මස්ථානයේ කියන්නේ. නමුත් ඇතැම් අයට ධාතු කර්මස්ථානීය සප්පාය. ඉතින් මේ දෙක අපි කෙනකෙනා සසර පුරුදු කරලා තියෙන කියන්නේ මොකද්ද? කෙනකෙනාට කුමන කර්මස්ථානීයද ගැළපෙන්නේ කියන එක මේ භාවනාව පටන් අරගෙන යනකොට මේ භාවනාව තුලින්ම එයාට මතු කරගන්න පුළුවන් ක්‍රමයක් මං කියලා දෙන්නම්. දැන් ඔබ විදර්ශනා මේ බණ අහන යම් ප්‍රමාණයකට බණ භාවනා කරන අය වශයෙන් ඔබ දන්නවා අපි විදර්ශනාව පටන් ගන්නකොට අපි අපේ මේ මම මගේ කියලා ගත්ත ශරීරයේ රූපේ අරමුණු කරගෙන තමයි පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ රූපය මතුකරන්ඩ පහසුවෙන් අපි ප්‍රකට වෙන කොටස් ටිකක් පෙන්වලා දීලා තමයි මේක මතු කරලා දෙන්නේ. කායානුපස්සනාව කරනකොට ඔබ දන්නවා අපි කුණුප කොටස් 32ක් අරගෙන මේක පිළිකුල් වශයෙන් හරි ධාතු වශයෙන් හරි බලන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේ පිළිකුල් වශයෙන් හරි ධාතු වශයෙන් හරි බලන්න පෙර අපි ඉස්සරෝ මේ කොටස් ටික හොඳට ප්‍රකට කරගන්නවා. මේ කුණුප කොටස් දෙක කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහරු කියන මේ කොටස් ටික මම ඒවා එකින් එක මේ වෙලාවේ කියලා දෙන්න යන්නේ නෑ ඔබට. එක කොටසක් අරගෙන තච පංචකය අරගෙන කේසා ලෝමා නකා දන්තා තචෝ මේ කොටස් පහ අරගෙන අපි කොහොමද මේ තුලින් විදර්ශනාව පටන් ගන්නේ කියලා අපි ඉගෙන ගන්න. මේ තුලින් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්නේ කොහොමද කියලා අපි මේ තුලින් අපි තේරුම් ගන්නවා. ඇත්තනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පටික්කුල මනසිකාරය උපකාරක ධර්මයක්. ඇත්තනම් මේ කේසා ලෝමා නකා දන්තා තචෝ කියන මේ රූප කයේ කොටස් ටික උපකාර කරගෙන අපේ සතිය සමාධිය ප්‍රඥා ශ්‍රද්ධාව මෙන්න මේ ටික තමයි දියුණු කරගන්නේ. එහෙම මිසක් මේ කොටස් වල දක්ෂයෙක් වෙන්න නෙවෙයි අපිට අවශ්‍ය. ඇත්තටම පවතින්නේ කෙස්ලොම් නියදත් සම්මස්සා නහරාදී කුණුප කොටස් ටිකක් තමයි පවතින්නේ. ඉතින් මේ කොටස් ටික කෙනෙකුට ධාතු වශයෙන් බලන්නත් පුළුවන් කුණුප කොටස් වශයෙන් බලන්නත් පුළුවන්. කොයි ආකාරයේ බැලුවත් ගැටලුවක් නැහැ. අවශ්‍ය වෙන්නේ මේ කොටස් අරඹය අපි තුල ඇති කරගෙන තියෙන නিত্য ආත්ම නিত্যයි ආත්මයි සුභයි මේ කොටස් ටික අරමුණු වෙලා කෙනෙක් පුද්ගලයේ මම මගේ කියන මෙන්න මේ මෝඩකම තමයි දුරු කරගන්නේ. ඒක කෙනෙකුට මේ කොටස් 32 බැලීමෙන් දුරු වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට ওই 5ක් බැලීමෙන් දුරු වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට 10ක් බැලීමෙන් දුරු වෙන්නත් පුළුවන්. කෙනෙකුට එකක් බලලත් ඒක දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ මේ කුණුප කොටස් සියල්ලම මට තේරෙන්නේ නැහැ. මේ සියල්ලම වැටහෙන්නේ මේ සියල්ලම බැලිය යුතු මේ වගේ දක්ෂේක් විය යුතුයි කියන එක නෙවෙයි ඇත්තටම මෙතන වැදගත් වෙන්නේ. මේ කොටස් අරඹය අපි තුල ඇති වෙලා තියෙන අනර සත්ත්ව පුද්ගල භාවය තමයි දුරු කරගන්නේ. ඒ සත්ත්ව පුද්ගල භාවය දුරු වෙන්නේ අපි තුල ඒ භාවනා තුලින් ඇති වෙන ප්‍රඥාව සතිය වීරිය සමාධිය කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්ුත් එක තමයි. ඒ නිසා අපි භාවනාවකට වාඩි වෙනකොට ඉස්සරෝම කරන්නේ මේ කේසා ලෝමා නකා දන්තා තචෝ කියන කොටස් ටික හොඳට අපි මේවා නිමිති ග්‍රහණය කරගන්න. කේසා කියනකොට අපි ඇහින් බලලා හරි ගමන් රූප රාමුවකින් බලලා හරි ගමන් කේසා කියන නිමිත්ත හොඳට හිතට වටහලා දෙන්න ඕනේ. ලෝමා නකා දන්තා තචෝ. එතකොට ඇස් දෙක පියාගෙන අපි කේසා කේසා කියනකොට අපිට හොඳට මේක ප්‍රකට වෙන්න ඕනේ. වැටහෙන්න හරියට අපි අතේ යමක් තියාගෙන ඇස් දෙකෙන් බලනකොට යම්සේ අපිට ප්‍රකට වෙන්නේද ඒ හා සමානව ඇස් දෙක පියාගෙන කේසා කියනකොට අපිට අරමුණු පැහැදිලිව ප්‍රකට වෙනවා. ඒකත් එක්ක තමයි අපේ භාවනාව ඉදිරියට යන්නේ. ඉතින් මුලින්ම අපි කරන්නේ ඒකට මේකට කියන උග්ඝා නිමිත්ත, උග්ඝා කෞසල්‍ය කියලා. අරමුණ අපි උදුරවලා ගන්නවා. ඒ සඳහා අපි අර විදියට නිමිති අපි ඇහෙන් බලලා හොඳට වටහාගෙන දැන් අපි සමත කමඨහනකින් මෛත්‍රී බුදුගුණ භාවනාව කරලා උන අපි හිත තැම්පත් කරගත්තා. එහෙම බැරි කෙනෙකුට මේකම සමත කමඨහන වශයෙන් කරගන්නත් පුළුවන්, විපස්සනා කරලා පස්සේ සමාධිය ඇති කරගන්නත් පුළුවන්. ඉතින් අපි ඕන්න අර පූර්වක්‍ෘත්‍ය කරලා අපි ගේමක කෙනෙක් මෛත්‍රී භාවනාව කරා කියන්නේ. මෛත්‍රී භාවනාව ටිකක් කරලා අපේ හිතේ දුවන ගතිය නැති කරගත්තා. සමත භාවනාව කියලා කියන්නේ මං ගිය සැරේ දේශනාවෙත් මතක් කරා, එක් අරමුණක් තුල හිත තබා ගැනීමට පුරුදු කිරීම. චිත්ත ඒකාග්‍රතා සමාධි කියලා බහලාදී. කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි. අපි හිත මේ එක අරමුණක් තුල ඉඳ පුරුදු වෙලා නැහැ කවදාවත්. අපි හැම වෙලාවෙම ආයතන හය අරව විවිධ අරමුණු ගන්නවා. සමහර විට අපි එක වැඩක් කරත් ඒ වැඩේ ඔස්සේ හිත නොයේ පැතිවල දුවනවා. මේ එහාට මෙහාට දුවන හිතින් කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ. පැහැදිලිව යමක් දකින්න පුළුවන් කමක් නැහැ. හරියට වේගෙන් යන වාහනයකින් අපි වටපිට බැලුවට අපිට අර පැහැදිලිව තේරුම් ගන්න බෑ. වාහනේ නතර කරලා බැලුවොත් ඒ දකින්න දේ පැහැදිලිව පේනවා. ඒ වගේ පින්වත මේ හිත කියන එක නිරන්තරයෙන් අපේ පාලනයකින් තොරව එහෙම මේ අත දුවනවා නම් මේ හිත කිසිම වැඩකට නැති එක. ඉතින් අන්නේ නිසා තමයි අපි සරෝම සමත කමඨාණේ මෛත්‍රිය හෝ බුදුගුණ හෝ ආනාපාන සතියෙන් තුලින් එක අරමුණක් තුල හිත තියාගන්න පුරුදු කරන. ඕකට තමයි අපි සමාධිය කියලා කියන්නේ. මම ඔය ටික ඉස්සෙල්ලත් ඒක මතක් කරා. එතකොට අපි ආනාපාන සතිය නම් දැන් අපි තේරෙන ගමන් මම දැන් මේ වඩන්නේ සමාධිය. ඒ සඳහා මම උපයාව කරගන්නේ ආනාපාන සතිය කියලා අපි කියමුකෝ. ඔන්න ආනාප අපි ඒව හිතට පැහැදිලිව දීලා තමයි අපි භාවනාවල් පටන් සමාධිය නම් ඒ සමාධිය ඔස්සේ ඒකේ අපිට වැටහෙන දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම පරමාර්ථ බලන්න ගියොත් එතන චිත්ත ඒකාග්‍රතාවය නෙවෙයි දියුනේ. ඒක විදර්ශනාකත. ඒක වෙනම එක. දැන් අපිට ඕනේ හිත ඒකාග්‍රතාවය දියුණු කරන්න නම් සමාධිය නම් අපි කරන්න ඕනේ ආනාපාන සතිය නම් ඒ ආනාපාන සතිය සඳහා අපි උපකාර කරගන්න ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල දිහාම ඒ තුලම හිත පවත්වාගෙන ඉන්නවා. වෙන අරමුණු වලට එන්න නොදී සිහියෙන් ආස්වාස කරමින් සිහියෙන් ප්‍රාස්වාස කරමින් ඉන්නවා. දැන් ඒ හිතට අරමුණු වෙලා තියෙන්නේ එක දෙයක්. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ. ඉතින් අන්න එතකොට අපි ඒත් මේ හිත එහාට මෙහාට දුවනවා. නමුත් අපි සිහියෙන් සිහිය මතු කරගෙන පුරුදු වෙනවා. ඔන්න අපි මේ විදිහට අපි සමත කර්මස්ථානෙකින් හිත තැම්පත් කරගත්තන් පස්සේ ඔන්න අපේ හිතේ දුවන ගතිය නැති වෙලා අපේ හිත එක අරමුණක ඉන්න පුරුදු වෙනවා. ඊට පස්සේ තමයි අපි විදර්ශනාව කියලා අපි පටන් ගන්නවා. අපි දැන් මේ සඳහා උපයෝග කරගන්නේ මේ පිළිකුල් භාවනාව කියන එක. ඉතින් ඒ සඳහා අපි ඔන්න අර හිත තැම්පත් කරගත්තන් පස්සේ ඒ සමත කර්මස්ථානෙන් අයින් වෙලා අපි ඒ විදර්ශනාවට හිත නමන යොමු කරනවා. එතනදී අපි තච පංචකයේ අරගෙන කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා තචෝ දන්තා නකා ලෝමා කේසා කියලා මේ කුණුත් කොටස් පහ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා. දැන් කේසා කියනකොට අපිට හොඳට අරමුණ වැටහෙන්න ඕන. අරමුණ වැටහෙන්නේ නැතුව ලෝමා නකා දන්තා කියලා ඔහි කියවුවට වැඩක් නැහැ. ඒ නිසා අරමුණ ප්‍රකට වෙනකන් කේසා කියලා මෙනෙහි කරනවා. එක වැටුණාම ලෝමා, නකා, දන්තා, තචෝ කියලා මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා. මේ විදිහට අපි මෙනෙහි කරනකොට හොඳට බලන්න මේ අරමුණ තුල අපේ හිත පවත්වන්න නම් අනිවාර්යෙන් මේ සඳහා අපිට සිහියෙන් ඉන්න වෙනවා. ඔන්න ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන විදිය බලන්න. හැම අරමුණක් අරමුණක් පාසාම අපි දැනුම් සහිත බව සිහිය තියෙනවා. දැන් සිහිය නැත්තම් අපිට මේකේ තුල ඉන්න බෑ. ඒ නිසා දැන් මේක කරන්න නම් අපිට සතිය කියන එක ඉදිරියට ගන්න. ඔන්න සති ඉන්ද්‍රිය කියන එක මතුවෙන්න ගන්න. ඊට පස්සේ තමයි මේ තච පංච කුණූප කොටස් පහ තුල හිත පවත්තන්න නම් ඒකාග්‍රතාවයේ තියෙන්න ඕනේ. එහාට මෙහාට දුවන්න හිත දුන්නොත් මේ අරමුණේ හිත පවත්වන්න බෑ. එහෙනම් ඒකාග්‍රතාවෙන් සමාධියෙන් කරන කෘත්‍යයක් මෙතෙන්ට අවශ්‍යයි. සමාධි. ඊට පස්සේ වීරිය. මම මේ ඉන්ද්‍රිය ධර්මෝ පිළිවෙලකට කියන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඉන්ද්‍රිය පහ තමයි මම මෙතනදී ඔබට ප්‍රකට කරලා දෙන්නේ. වීරිය. දැන් උත්සාහය වීරියෙන් මේ අරමුණ තුල හිත පවත්වන්න උත්සාහය වීරිය නැත්තම් කවදාවත් මේක අපිට තියාගන්න බෑ. මොකද මේ හිත පුරුදු වෙලා තියෙන්නෙම ඔයෙහි ප්‍රිය වූ අරමුණ ඔස්සේ යන්න. කැමති දේවල් ඔස්සේ දුවන්න තමයි මේ හිත පුරුදු වෙලා තියෙන්නේ. නමුත් ඒ දේවල් වලට හිත යන්න නොදී මේ අරමුණේ හිත තියාගන්න නම් යාතුළු වීරියක් තියෙනවා. එතකොට ආන්නේ වීරිය කියන එකෙන් තමයි අපේ කර්මස්ථානයේ තුල අපි හිත පවත්වා තියෙන්නේ. ඊට පස්සේ සද්ධාව ගත්තොත් සද්ධාව සති විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වත්නි මේක කිරීම තුළින් අපිට දුකෙන් මිදෙන්න පුළුවන්. මේ තුලින් අපේ කෙලෙස් කර්ම ගෙවෙනවා. මේ දුක් තුලින් දුක අවසන් වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. එහෙම නැති කෙනාට මේක කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේ විශ්වාස කිරීම. බුදු කෙනෙක් කියලා කියන්නේ මේ දේවල් කරලා බලලා අත්දැකීම් ලබලා ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධ කරගෙන තමයි උන්වහන්සේ මේක දේශනා කළේ. ඒක ඇත්තක් කියලා අපිට ඔප්පු වෙන්නේ කොහොමද? ඒ අවබෝධ කරගත් උතුමන් වහන්සේලාගේ ජීවිතයේ තුලින් මේක ඔප්පු වෙනවා. උන්වහන්සේලා තුල කවදාවත් කෙලෙස් හටගන්නේ නැහැ. උන්වහන්සේ තුල කවදාවත් ලෝභ දේශ හටගන්නේ නැහැ. ඔබ අහලා තියෙන මාර්යා බුදුරජාණන් වහන්සේ පසුපස්සේ අවුරුදු 7යි මාස 7යි දින 7ක් පසුපස්සේ ආව කියනවා. සුළු මොහොතක හරි උන්වහන්සේ තුල කාම විතර්කයක් හටගත්තා නම් ඒ අරමුණට නොයත නැවත අරමුණු දීලා මේ හිත විනාශ කරන්න කියලා බලාගෙන හිටියා කියලා ඔබ අහලා තියෙනවා. හැබැයි ඒ 7 අවුරුද්දක් පුරාවට පියවරෙන් පියවර මාරයා බලාගෙන සිටියත් බුදුරජාණන් වහන්සේගේ කිසිම අරමුණක් අරඹයා රාගයක් ද්වේෂයක් හටගත්තේ නැහැ. මෙන්න මේක තමයි අපිට සද්ධාව ඇති කරගන්න තියෙන සාක්ෂිය. ඒ නිසා ඒ දේ අපිත් කරොත් අනිවාර්යෙන් අපි තුලත් කෙලෙස් කර්ම හටගන්නේ කියන එකට විශ්වාසය තියෙනවා. මොකද මේ භාවනාව අපි කරන්න පටන් ගන්නකොට අපි අවබෝධ කරගෙන නෙවෙයි මේක පටන් ගන්න. විශ්වාසිතයි පටන් ගන්න. මොකද කෙලෙස් සහිතව කෙලෙස් ගොඩේ ඉන්න අපි මේ භාවනාව කරන්න වාඩි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භාවනාව ඒ ශ්‍රද්ධාව විශ්වාසය නැත්තම් කරගෙන යන්න පුළුවන්කමක් නැහැ කවදා. ඇයි අපි හැම වෙලාවෙම හිත ඒකට කැමති නැහැ? ඇයි තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ? එබඳු දෙයක් තමයි අපි මේ කරන්නේ. භාවනාව හොඳට දියුණු නම් පස්සේ තමයි පින්වතුනි කෙනෙක් මේ භාවනාවේ අර්ථය, රසය, වටිනාකම තේරෙන්නේ. එතකන් අපිට ශ්‍රද්ධාව පදනම් කරගෙන තමයි මේක යන්නේ. ඒ නිසා තමයි පින්වතුනි භාවනාවේ මුල් කොටස ගෙවා ගන්නකම්, දියුණු කර ගන්නකම්, කල්යාණ මිත්‍රයෝ, සත්පුරුෂෝ ඇසුරු කරගෙන එයාලගේ උපකාරයෙන් මේ සඳහා අපිට යන්න වෙන්නේ. මේ මුල් අදියර අයින් කරගත්තාම අපිට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්වතුනි අපි මේ කෙලෙස් සහිතව පටන් ගන්න අපි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, පිළිකුල් භාවනාව, කුමන භාවනාවක් කරන්න වාඩි වුණත් පින්වතුනි අපිට මුලින්ම මේ භාවනාව නෙමෙයි කරන්න වෙන්නේ. අපේ හිතත් එක්ක තමයි ඔට්ටු වෙන්නේ. භාවනාව කරන්න කරන්න පින්වතුනි අපි නොහිතපු ආකාරي අපි තුල අර කරපු කියපු දේවල් සිහිවි සිහිවි වෙනවා පින්වතුනි. මෙන්න මේක කල් තියා තේරුම් අරගෙන පටන් ගත්තේ නැත්නම් එයාට භාවනාව එපා වෙනවා. එක්කෝ භාවනාව වැරදි කියලා හිතනවා, මට භාවනාව කරන්න බෑ කියලා අපි දුර්වලකම් දුර්වලතාවයට ඇති කරගන්නවා. ඇත්තටම අපි පින්වතුනි ඒ කුමන කර්මස්ථානයක් දුන්නත් ඒ කර්මස්ථානයේ මතුවෙන්න නම් අපි තුල මේ ඕලාරිකව සකස් වෙලා තියෙන කෙලෙස් කර්ම යටපත් වෙනවා. ඒ කර්මස්ථානය තුලින් ඒක තමයි වෙන්නේ. ඒ නිසා අපි භාවනා කරනකොට කරපු කියපු දේවල් සිහි වෙලා එනකොට මේ හැම එකකම ආදීනව බල බල ඒ අර රාග දේශමෝ යටපත් කරනවා. ඊට පස්සේ තමයි අපි කර්මස්ථානෙ පැහැදිලි වෙන්නේ. ඉතින් පින්වතුනි මම ඒ තවත් ගොඩාක් දේවල් මේ භාවනාව පිළිබඳව කියන්න තියෙනවා. නමුත් අපි මේ එක කොටසක් අරගෙන තමයි මේ කාල වේලාව අනුව පැහැදිලි කරන්නේ. එතකොට මම කිව්වා ඔබට මේ තච පංචකයේ අරගෙන මේ කොටස් ටික කේසාලෝමා නකා දන්තා තචෝ තචෝ දන්තා නකාලෝමා කේසා කියලා මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා. ඒ තච පංචකය මෙනෙහි කරනකොට අපිට හොඳට මේ කොටස් ටික ප්‍රකට වෙනවා. මේ කොටස් ටික ප්‍රකට වෙනකොට මේ ප්‍රකට වෙන භාවනා කරනකොට අපිට හිත එහාට මෙහාට දුවන්න පුළුවන්, කරපු කියපු දේවල් සිහි වෙන්න පුළුවන්. ඒ සිහි වෙන හැම පාරයක් පාසාම ඔබ ඒ දැකපු අහපු දේවල් සිහි වෙනකොට අපි ඒ දේවල් වල ආදීනව බල අයින් කරගන්නවා. ඊට පස්සේ පින්වතුනි දැන් මේ කොටස් ටික අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන කෙනාට ඇතැම් කෙනාට මේ කොටස් ටික පිළිකුල් වශයෙන් වැටහෙනවා. ඇතැම් කෙනෙකුට ඒවා ධාතු වශයෙන් වැටහෙනවා. ධාතු කර්මස්ථානයේ පුරුදු කරපු කෙනාට ඒවා මේවා සත්ත්ව පුද්ගල නොවන ස්වභාවයක් නේද, ධාතු මාත්‍රයක් නේද කියන ඒ නුවණ මතුවෙනවා. ඇතම් කෙනෙකුට මේ කොටස් ටික අසුභ අසාර වූ පිළිකුල් වූ කොටස් ටිකක් නේද කියලා අසුභයේ පැත්තට පිළිකුල් පැත්ත වැටෙන්න ගන්නවා. යම් කෙනෙකුට මේ කොටස් ටික පිළිකුල් වශයෙන් අසුභ වශයෙන් වැටෙනවා නම් ඇත්තටම ඔහුට සප්පාය වෙන්නේ අනේ පිළිකුල් භාවනාව. ඉතින් ඒවා ධාතු වශයෙන් ප්‍රකට වෙනවා නම් එයා ධාතු කර්මස්ථානයේ මේ කොටස් ටික ධාතු වශයෙන් තමයි මෙනෙහි කරන්නේ. මේ කර්මස්ථාන දෙකෙන් කෝක වුණත් පින්වතුනි දෙකෙන්ම නිවන් දකින්න පුළුවන්. මේකට වඩා මේක හොඳයි කියලා අපිට කවදාවත් කර්මස්ථානයේ වටිනාකමක් දෙන්න බෑ. මේ දෙකෙන්ම නිවන කරා යමු වෙන්න පුළුවන්. එනිසා කෙනකෙනා සසර පුරුදු කරලා තියෙන ආකාරය අනුව හා ඔහු තුල තියෙන කෙලෙස් වල ස්වභාවය අනුව තමයි ඒ කර්මස්ථානේ තෝරාගන්නේ. අපි ඕ කෙනෙක් ආධික කාම ආසාව මේ රූප ශබ්ද ගන්ධ අරමයා මේ ආරම්භය අධික ආසාව තණ්හාව තියෙනවා නම් එබඳු කෙනාට මේ පිළිකුල් භාවනාව හොඳයි. ඒ වගේම නැත්නම් අයට ඒ දැඩි ආසාව ලෝභය නැහැ. නමුත් ඔහු තුල මේ සත්ත්ව පුද්ගල මමත්වයේ කියන එක දැඩිව තියෙනවා. ආත්ම දෘෂ්ටිය කියන පුද්ගල භාවයේ කියන එක දැඩිව තියෙනවා. අන්න එබඳු කෙනාට ධාතු කර්මස්ථාන සප්පාය. ඒ නිසා අපි එක කොටසක් අරගෙන මේ කොටස් ටික ප්‍රකට කරගෙන එක කොටසක් අරගෙන අපි නුවණින් මෙහෙය කරනවා. දැන් අපි කියමු කේසා කියන කොටස ගත්තාම හොඳට ඔබ මේ කේසා කියන අරමුණ නුවණින් අල්ලාගෙන ඔබ හොඳට වටහා ගන්න මේ කෙස් කියන අරමුණ තුළ අපි තුළ තැම්පත් වෙච්චි මෝඩකමක් අවිද්‍යාවක් තියෙනවා. ඒ මෝඩකම තමයි මොකද්ද? කෙස් කියන්නේ කෙනෙකුගේ පුද්ගලයෙකුගේ දෙයක් කියලා. ඒ කෙස් පිළිබඳව මම හෝ මගේ කියන මේ විපරිත අදහසක් අපි තුල තියෙනවා. දැන් අපි මේ භාවනාව තුලින් කරන්නේ කේසා කියන අරමුණ අරගෙන මේ කෙස් කියන්නේ සත්වයක පුද්ගලයෙක් නොවුන අසුභ අසාර වූ රූප කොටසක් පමණයි. කෙස් කියන්නේ සත්වයක වූ පුද්ගලයෙක් නෙවෙයි, සත්ව පුද්ගල නොවුණු ආහාරයෙන් හැදුණු හුදු පිළිකුල් වූ අසාර වූ රූප කොටසක් හැටියට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට පින්වතුන අර සත්පුද්ගල භාවයේ ගෙවෙන විදිහට දැන් සත් මේ කෙස් මම මගේ කියලා ඒක අවිද්‍යාව නිසා මගේ හිතට වැටහිච්ච දෙයක් මිසක කෙස් තුල සත්වෙක් හෝ පුද්ගලයෙක් හෝ මේක හෝ මම හෝ මගේ කියලා ගත හැකි බවක් මේ තුල නැහැ. මේ කෙස් කියන්නේ ආහාරය නිසා කර්මය නිසා හටගෙන ඇති වෙලා නැති වෙලා යන හුදු අසුභසාරෝ රූප කොටසක් පමණයි. මේ ආරම්භය මං තුල ඇති වෙච්ච විපරිත අදහසක් පමණයි මේ කෙස් කියන්නේ මම මගේ කියලා. අන්න ඒ විදිහට මේ හිතට අපි මේ කෙස් ආරම්භය ඇති වෙලා තියෙන විපරිත අදහස ගෙවෙන විදිහට කෙස් කියන එක තුල තියෙන ඇත්ත අවබෝධ වෙන විදිහට අපි යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඔය විදිහට කේසා ලෝමා නකා දන්තා තචෝ කියන අරුණු පහ ආරම්භයම ඔය විදිහට අපේ හිත අර සමුදේ ගෙවෙන විදිහට ඇත්ත මතු වෙන විදිහට යෝනිසෝ මනසිකාරය පවත්වනකොට එයාට ඇතිවෙන අදහසක් තමයි පින්වතුනි සත්වේක් පුද්ගලයෙක් නොවුන් කුණූප කොටස් ටිකක් පමණක් ඇත්තේ මේ තුල සත්වේක් පුද්ගලයෙක් නෑ ඒක මන් තුල ඇති වෙච්ච විපරිත අදහසක් පමණයි කියන ඔන්නෝයි නුවණ යාට එන්න එන්න මොහු කරනවා කොටස් ටිකක් පමණක් ඇත්තේ ඒ කොටස් ටික කෙනෙකුට වැටෙනව අසුබ අසාරෝ දෙයක් හැටියට තව කෙනෙකුට වැටෙනව ධාතු ස්වභාවයක් හැටියට පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු සමූහයක් හැටියට වැටෙනවා මෙන්න මෙහෙම ප්‍රකට වෙච්ච කෙනාට ඊළඟට ඇති වෙන නුවණ තමයි මේ කොටස් ටික කෙස්ලොම් නියදාදී මේ රූප කොටස් ටික එයාට වැටහුණා සත්වයේ පුද්ගලයෙක් නොවන රූප කොටස් ටිකක් ඊළඟ වැටෙන අදහස් නම් මේ කොටස් ටික තියෙන දේවල් නෙවෙයි නිත්‍ය දේවල් නෙවෙයි කෙනෙක් නිර්මාණය කරපු දේවල් නෙවෙයි ආහාර නිසා කර්මී නිසා මේ මොහොතේම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන අසුභසාරෝ කොටස් ටිකක් ඇතුළේ අපි තේරුම් ගන්නවා. එතකොට මේකේ නিত্যභාවය ආත්මභාවය දැසගෙන තියෙනවනම් ඒක දුර වෙන්නත් ඕනේ. ඒ වගේම මෙතන තියෙන මේ රූපයේ පිළිබඳව ඇති යථාර්ථය අවබෝධ වෙන්නත් ඕනේ. ඕන් ඔය විදිහට පින්වත්නි මේ තමන්ගේ ශරීරයේ තියෙන කොටස් ආරම්භය ඕ විදිහට හොඳට ප්‍රකට කරගෙන අපිට බාහිර සත්වය පුද්ගලයෝ හැටියට වැටහෙන මේ හැම අරමුණක් ආරම්භයාම මේ නුවණ තියෙන අපිට කෙනෙක් බාහිර කෙනෙක් පුද්ගලයෙක් කියලා වැටහෙන ඒ අරමුණ තුලත් තියෙන්නේ මෙහෙම කොටස් ටිකක් නේද ඒ අරමුණ ආරම්භය අවිද්‍යාව නිසා මට හිතට වැටෙන අදහසක් නේද අහවලා කෙනා පුද්ගලයා දූ දරුවෝ කියලා අපි හිතට වැටෙන අදහස් ටිකක් මිසක එහෙම වැටෙන කොටත් එතන තියෙන්නේ සත්ව පුද්ගලනෝණු කුණප කොටස් ටිකක් නේද ධාතු ටිකක් නේද කියලා අපි හොඳට අර මෝඩකම ගෙවෙන විදියට එහි ඇත්ත හිතට වටහලා දෙන්නේ මේ විදියට පින්වතුන ඔන්න ඔය විදියට අපි ඒ රූපේ ආරම්භය ඇත්ත වටහලා දෙන ගමන් මේ රූපේ අනිත්‍යයි හටගෙන නිරුද්ධ වෙනවා මේවා නিত্যභාවයක් නැහැ කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඊළඟ සැරේ අපි ප්‍රකට කරලා දෙන්නේ ඒ නිසා පින්වතුනි අන්න ඔය ආකාරයේ අපි තමන්ගේ ආධ්‍යාත්මික රූපයේ පිළිබඳවත් බාහිර සත්ව පුද්ගල ආරම්භයත් මේ විදිහට නුවණ පවත්වන්න පවත්වන්න අපි තුළ අන්න රූපයේ ආරම්භය ඇති වෙච්ච රාග දේශ මොහ ටික ටික ගෙවෙනවා ටික ටික ගෙවෙනවා ඉතින් මෙන්න මෙහෙම ගෙවාගෙන යනකොට යනකොට රූපය පිළිබඳව අපිට හොඳට වැටහෙනකොට රූපය කියන්නේ මෙබඳු දෙයක් කියලා වැටහෙනකොට අන්න යාට ඒ රූපය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ඊට පස්සේ ඒ සඳහා බැසගෙන තියෙන අසුරුව කරන නාම ධර්මියෝත් පේනවා. එහෙනම් මේවා මේ හිතට වැටහෙනේවා මිසක් හිතට ප්‍රකට වෙනේවා මිසක් රූපයට තේරෙනවානේ. රූපය කියන්නේ සත්ව පුද්ගල නොවුණු, හැඟීම් දැනීම් නැති හුදු ධර්මතාවයක්, කොටස් ටිකක් පමණයි කියලා. එහෙනම් ඒ රූපය ඇසුරු කරගෙන තියෙන හිතට නේද මේ දේවල් වැටහෙන්නේ? අපිට සැප වේදනා, දුක් වේදනා දැනෙනකොට අපි අපේ අවිද්‍යාවෙන් අපි රූපයේ සැප ආවා, රූපෙන් දුක ආවා කියලා අපි අවිද්‍යාවෙන් අපි පුරුදු කරලා තියෙනවා. දැන් එයාට රූපය හොඳට තේරෙනකොට දැන් එයා තේරුම් ගන්නවා, නෑ රූපේට සැප දුක් දැනෙන්නේ නෑ. එහෙනම් රූපේ අරමුණු කරගෙන පහළ වෙච්ච මේ වේදනාව හිතට නේද දැනෙන්නේ? ඒ හිතත් අනිත්‍යයි, හිතත් සත්වෙක් පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා පහළ වෙච්ච වේදනාවද අනිත්‍යයි, දුකයි, සත්වෙක් පුද්ගලයෙක් නෙවෙයි කියලා අපි අර නාම ධර්මයේ ඊට පස්සේ ප්‍රකට වෙනවා. ඒ ටික අපිට ප්‍රකට කරගන්න පුළුවන්. මේ අමාරුම දේ තමයි පින්වතුනි මේ රූපේ ආරම්භය තියෙන මේ කෙලෙස් ටික අයින් කරගන්න. ඉතින් ඊට පස්සේ මේ රූපේ පිළිබඳව දැඩි ආසාව, මුලාව දුරු වුණොත් එයාට පහසුවෙන් මේ නාම ධර්ම ටික ප්‍රකටව වැටහෙනවා. ඉතින් ඔන්න ඔය ටික කරන්න නම් පින්වතුනි සතිය තියෙන්න ඕන, සමාධිය තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන, ශ්‍රද්ධාව තියෙන්න ඕන. මේ කර්මස්ථානයේ හරියට කරනකොට සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන දේවල් වැඩෙනවා. ප්‍රඥාව කිව්වේ මොකද්ද පින්වතුනි? අර අවිද්‍යාව ගෙවෙන විදිහට, ඒ රූපේ ඇත්ත දියුණු වෙන විදිහට අපි යෝනිසෝ මනසිකාරය පැවැත්තේ. ඒක තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි අපි භාවනාව කරනකොට මෝඩකම දුරු වෙන ආකාරයට යෝනිසෝ මනසිකාරය පැවැත්තේ. එහෙම නැතුව අපි භාවනා කරනවා කියලා කේසා ලෝමා නකා දන්තා තචෝ තතෝ ජන්තා නකා ලෝමා කේසා කිය කිය මේ විදියට මේවා කෙස් අසුබයි අසාරයි කිය කියා එහෙම මෙනෙහි කර කර හිටියා කියලා දුක ගෙවෙන්නේ නැහැ, මෝඩකම ගෙවෙන්නේ නැහැ. අපි අපේ ඒ හඳා යොමු කරන නුවණ අනුව තමයි මෝඩකම ගෙවෙන්නේ. ඒ නිසා අපි මේ මෝඩකම කියන එක හොඳට තේරුම් අරගෙන ඒ මෝඩකම ගෙවෙන විදිහට එතන තියෙන ඇත්ත පේන්නේ පෙනෙන විදිහට අපේ මනස පවත්තන්න ඕනේ, යෝනිසෝ මානසිකාරය පවත්තන්න. අන්න එතකොට තමයි යාට හොඳට අරමුණ පැහැදිලි වෙලා පෙනෙන්නේ. එතකොට තමයි අර කෙලෙස් ගෙවෙන්නේ. ඉතින් අන්න ඔය ඕක තමයි මට කියන්න අවශ්‍ය වුනේ. එතකොට ඒක කෙනෙකුට ධාතු කර්මස්ථානයේ වශයෙන් උත් කරන්න පුළුවන්. ධාතු කර්මස්ථානයේ කරනකොට එයා පුලිකුල් වශයෙන්, අසුබ වශයෙන් නෙවෙයි බලන්නේ. එයා ධාතු වශයෙන්, පඨවිය ආපෝ තේජෝ වායෝ කියන ධාතු වශයෙන් තමයි බලන්නේ. එතකොට එයා ඒක බලනකොට එයාට පුළුවන්කම තියෙන්නේ පඨවි ධාතුව කියන්නේ මොකද්ද කියලා එයා තේරුම් ගන්න. ආපෝ ධාතුව කියන්නේ මොකද්ද කියලා එයාට අරමුණු කරන්න පුළුවන්. මේක මම ඔය ට ඉස්සලා දේශනා වලින් කරලා තියෙනවා. ආනාපාන සතිය පිළිබඳව, ආනාපාන සතියෙන් කොහොමද ධාතු කර්මස්ථානේ මතු කරගන්නේ කියන එක පිළිබඳව මම ගිය සැරේ පොයටත් මතු දේශනා කරා. ඉතින් ඒ තොරතුරු අනුසාරයෙන් ඒ කියනකොට ඒ ධාතු කර්මස්ථානේ වැටහෙනවා නම් එයාට ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. මේ නිසා පින්වතුනේ දැන් විදර්ශනාව තුළින් අපි තුල අර වගේ සත්ව පුද්ගල වශයෙන් බැසගත්තු කෙලෙස් දුරු වෙන්න ගෙවෙන්න පින්වතුනි මේ ආයතන හයෙන් අරමුණු ගන්නකොට ඒ දේවල් අරඹය ඇති වෙච්චි කර්ම කෙලෙස් ටික ගෙවිලා යනවා. ඒ නිසා තමයි කියන්නේ විදර්ශනාව තුළින් අපි තුල සකස් වෙච්චි කර්ම කෙලෙස් නැති කරලා දානවා, යටපත් කරලා දානවා, නැවත නූපදන ආකාරයට දුරු කරලා දානවා කියලා කියනවා. ඉතින් ඇත්තටම සහමුලින්ම නැති වෙන්නේ මාර්ගඥානයක. නමුත් මාර්ගඥානකින් නැති වෙන්න පෙර විදර්ශනා ඥාණයෙන් ඒ කෙලෙස් තදංග ලෙස යටපත් කිරීම. අනේ යටපත් කිරීම වෙන්නේ කොහොමද පින්වතුනි? අපි තුල අරමුණු හම්බෙනකොට ඒ අරමුණු අරඹය පැවතිච්චි නිට්යයි ආත්මයි කියන මෙන්න මේ මෝඩකම ගෙවලා දානවා. එතකොට තමයි පින්වතුනි ඒ මෝඩකම නිට්යයි ආත්මයි කියන එක අපි මනසේ ඇති වෙච්ච එකක්, හිතේ ඇතිවෙච්චි විපරිත අදහසක් හැටියට තේරුම් කරදිදී ඇත්තටම පවතින්නේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන සත්ත පොද්ගල නොවුණු ධර්මතා ටිකක් නේද කියන එක අපි හිතට අවබෝධ කරලා දෙන්න. ඉතින් අන්න ඒක තමයි මේ විදර්ශනා භාවනාව කියලා අපි තේරුම් ගන්න ඕනේ. විදර්ශනා භාවනාවෙන් කරන්නෙත් අන්න ඒක තමයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මේට වැඩිය දීර්ඝ වනුශාසනා කරන්න කාල වේලාව නැහැ. ඉතින් මේ කාල වේලාව අනුව යම් ප්‍රමාණයකට ඔබට මේ විදර්ශනාව කියන්නේ මොකද්ද? විදර්ශනාව කළ යුත්තේ කොහොමද? හිත කොහොමද පිහිටිය යුත්තේ කියන එක පිළිබඳවයි ඔබට යම් දහම් කරුණිකම් මතු කරලා දෙන්න උත්සාහවත් උනේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මම මේ ධර්මානුශාසන අවසන් කරනවා. ඉතින් මේ අරඹයා යම් ගැටලුවක් තියෙනව නම් හෝ ප්‍රශ්න ගැටලුවක් තියෙනව නම් ඔබට විමසන්න පුළුවන්. නමුත් ඒ ඉදිරි කාලසටහන අනුව ඉතින් ඒක ඔබ යොදා ගන්න. ඉතින් මෙතෙක් වෙලා දේශනා කරපු මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අනුසාරයෙන් ඔබට යම් ප්‍රඥාවක් නුවණක් අවබෝධ වුණා නම් යම් දහම් වැටහීමක් ආවනම් ඒ ධර්ම දානමය කුසලය මේ සඳහා උපකාර කර සාසම්බන්ධ වෙන ධර්ම ශ්‍රවණී කරන සියලු දෙනාටම කෙලෙස් දුරු කර ගැනීමට ඉන්ද්‍රිය ධර්මයෝ දියුණු කර ගැනීමට පාරමී දියුණු කර ගැනීමට සුවසේම මාර්ගඵල අවබෝධය ලැබීම සඳහා උතුම් පාරමී ධර්මයක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමි මගේ අනුශාසන අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි.